දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ දැන් මං කියනවනේ මේ සමතේ කියා දෙන්නේ හිත එකම් කරන්න. දැන් සමතේ මදි. විදර්ශනය කරන්න ඕන. නේද? ඒක හරි ඉතින්. ඇයි දැන් අහලා තියෙනවනේ සමතෙන් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. සෝවන් වෙන්න බෑ සමතේ. හරි. සෝවන් වෙන්න නම් ප්‍රඥාව වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ විදර්ශනය වෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද විදර්ශනය කියන එක තමයි පොඩි අහලා තියෙනවා. කරලත් ඇති. නේද? විදර්ශනා භාවනා කියලා එක එක භාවනා කරලා තියෙනවා නේද? පොත් වලින් කියෝලත් ඇති. මොනවද දන්න විදර්ශනා භාවනා කියන්න බලන්න. දැන් සමතනම් දන්නවා හිත එකඟ කරගන්න. විදර්ශනා කියලා කරන ඒවා කියන්න බලන්න. අපි දැන්
තමන් කසින භාවනා
කියන්නේ. නැහැ නැහැ. කසින භාවනා කියන්නේ විදර්ශනා නෙවෙයි. කසින භාවනා කියලා જાතියක් තියෙනවා නේද? කසින කියන්නේ. දස කසින 10ක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ඔන්න එළියක් දිහා බලාගෙන. නැත්තම් පාටක් දිහා බලාගෙන. ඒ දිහා බලාගෙන ඉඳලා ඊළඟට ස්පියා ගෙනත් ඒක පේන මට්ටමකට හිත එකඟ කරගන්න. හරි. ඔබ ටිකක් ඉතින් කාලයක් පුරුදු කරන්න ඕන එක. ඒක දිහා බලාගෙන ස්පියා ගත්තහම ඔබ පේන්න ගන්න. ආයි පේන්නේ නැති වෙනකොට සැරලා අරක බලනවා. ආයි හදාගෙන ආයි ස්පියා වෙනවා. මොහොම පුරුදු කරන්න පුළුවන් ස්පියා ගත්තහමත් ඒක හිතෙන් මතක් කරලා දකින්න පුළුවන්. එතකොට ඒක දිහා බලාගෙන ඉන්නකොට හිත එකඟ කරගන්න පුළුවන්. ඇස් අරගෙන පටන් ගත්තට පස්සේ ස්පියාගෙන අරක නිමිත්තක් හදා ගන්නවා අපිට අවධානය තියාගන්න. හරි. දෙ ඒ වගේ ඒවට තමයි ඒක කසින නිමිත්තක් කියන්නේ. හරි. ඒක පාට වෙන්න පුළුවන්. තව තියෙනවා අපේ ධාතු ස්වභාවයන් වෙන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායු. ඒවා ඒ වගේ එක එක ඒවා ආලෝක එය වෙන්න පුළුවන්. ඒ නිමිත්තක් හදාගන්න අපි කසිනේ උදව් කරගන්නවා. කසිනේ කියන්නේ ඒකට එළියෙන් හදාගන්න දෙයි. දැන් පාටක් නම් ඒ පාට තියෙන්න ඕන නේද? බාහිර ඇඳලා ඒක හදාගෙන ඒකට කියන්නේ කසිනේ කියලා. ඒකට ඒක උදව් කරගෙන අපි නිමිත්ත හදාගන්නවා හිත එකඟ කරගන්න. එතකොට ඒක වැටෙන්නේ විදර්ශනාවටද සමතේට? සමතේට මේ හිත එකඟ කරන්න උපක්‍රම. તો දැන් ආනාපාන සතියෙන් කළා වගේ ඒකෙත් මේ නිමිත්තක් හදාගන්න හිත එකඟ කරගෙන ඉන්න. හිත යොමු කරන්න තැනක් හදාගන්න. ඔව් ඒක දිහා අපි සිහිය යොමු කරගෙන ඉන්න. එතකොට වැඩෙන්නේ චිත්ත සමාධිය. හිත සමාධිය. හරි. ඒ දසකසින කියලා තියෙන්නේ හිත සමාධි කරන්න තව ක්‍රම වගේ. අපි හුස්ම යදාගත්තා වගේ තවත් උපක්‍රම තියෙනවා හිත එක තැනක තියෙන. ඒවත් සමත. මොනවද ඒතකොට විදර්ශනා කියන්නේ? හේතුන්ගෙන් හටගත් බැවින් මොකද්ද හටගත්ත හේතුන්ගෙන්?
මේ
ඇස. අන්න දැන් විදර්ශනා වාක්‍යයක් කියනවා නේද? මේ ඇස හේතුන්ගෙන් හටගත් බැවින් වහා වෙනස් වෙන යන හේයින් අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. දැන් ඔහම ඉතින් මොකක් හරි පාඩම් කරගෙන කී කියා ඉන්න පුළුවන්. හරි. දැන් විදර්ශනෙන් එන්න ඕන මොකද්ද? අවබෝධය. නේද? ප්‍රඥාව වැඩිවීමක් වෙන්න ඕන. හිත එකඟ කිරීම නෙවෙයි විදර්ශනය කියන්නේ. හිත එකඟ කිරීමට අපි කියන්නේ මොකද්ද?
සමතය.
සමාධිය නේද? ඉතින් අපි මොකක් හරි වචනයක් අපි හිතමු බුදු ගුණයක් ගන්න අරහං 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 කිය කියා ඉන්නකොට හිත එකඟ වෙනවා. ඒ වගේ තමයි තව මොකක් හරි වචනයක් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ඒ කිය කියා හිටිය හිත එකඟ වෙනවා. දැන් ඔතන ප්‍රඥාවක් වැඩෙනවාද? අවබෝධයක් එනවාද? නෑ. යම්කිසි අවබෝධයක් එනවා, අත්දැකීමක් එනවා. පෙර නොතිබුණ හිත එකඟ වීමෙන් එන අත්දැකීම්, ධානයක් වඩාගෙන එන අත්දැකීම් ඒවා ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක නිමෙයි මේ ආර්ය මාර්ගයේ ප්‍රඥාව කියන්නේ. ඒකත් යම්කිසි කොටසක්. හැබැයි එතනින් එහාට ගිය දෙයක් තියෙනවා, මේ මාර්ගඵල ලබන්න. දැන් මාර්ගඵල ලබන්න අපි දන්නවා අඩුම එකෙන්නේ පටන් ගන්න ඕන මොකද්ද? සෝවාන් වෙන එක නේද? සෝවාන් වෙන්න නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා සංයෝජන තුනක් තියෙනවා. සංයෝජන ඔක්කොම කීයක් තියෙනවද? 10ක් තියෙනවා. දස සංයෝජන. සංයෝජන කියන්නේ මේ සසරට බැඳලා තියෙන බැමි. සසරේ නැවත නැවත ඉපදි ඉපදි මෙරි මෙරි යන්නේ ওই බැමි ටික තියෙනකම්. හරි? ওই 10ම කැඩුවොත් ආයේ උපදින්නේ නැහැ. රහතන් වහන්සේ. හරි? ඒක පටන් ගන්න ඉතින් 10ම එකපාර කඩන්න බෑනේ ඉස්සෙල්ලා. තුනක්. හ්ම්, ඒ පළවෙනි තුන තමයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. ඔය බැමි තුන කඩන්න වෙනවා. නේද? කඩා ගත්තොත් නම් හරිය ආයේ අපාගත වෙන්නේ නැහැ. හරි. ආත්ම හතයි වැඩිම වුණොත් උපදින්නේ කියලා කියලා තියෙනවා. හරි. ඒක තමයි ඉතින් බෞද්ධෙක් විදිහට ලබා ගන්න උත්සාහ කරන්න ඕන පළවෙනි දේ. බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා කියලා කියන්න පුළුවන් එතකොට. නැත්තම් ඉතින් නමට බෞද්ධ විතරයි. හරි. ඔය දේවත් මොකද්ද කියලාවත් දන්නේ නැත්තම් හා බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. ඉතින් ලෝකේ තියෙන ඉහළම සැප අපි දැන් රජ සැප කියනවා නේද? රජවරුන්ගේත් රජ්ජුරුවෝ ඊටත් වඩා හොඳයි කියනවා. මුළු ලෝකෙටම රජ්ජුරුවෝ වෙන්න පුළුවන් නම් නේද? දැන් එහෙම ආයට තමයි අර සක්විති රජ්ජුරුවෝ කියන්නේ. හරි. ඒ සක්විති රජ සැප තමයි මේ ලෝකේ තියෙන ඉහළම සැප. හරි, ලෞකික වශයෙන් ලබන්න පුළුවන් ඉහළම සැප තියෙන සක්විති රජතුමාට. හරි. එතකොට ඒ සක්විති රජුරුව කියන්නේ දැන් ඉන්න රජවරුගේ නෙවෙයි. ඒ කාලේ හිටිය රජවරුත් නෙමෙයි. රජවරුන්ගේත් රජුරුව කිව්වහම ධාර්මිකයි. කිසිම කෙනෙක් එයාට විරුද්ධව කතා කරන්නේවත් නැහැ. හිතන්නේවත් නැහැ විරුද්ධව. අන්න ඒ වගේ ඒක බොහොම පින් කරලා ගන්න තත්වයක්. කුසල් විපාක තත්වයක්. හරි. ඊළඟට එයාට හිතන දේ ලැබෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. ඔයගේ. ඒ එහෙම තිබුණා නම් කොහොම සැපක් තියෙන්න ඕනද නේද? ඔව්. එයාට බොරු කරන්නෙත් නෑ කවුරුවත්. එයා ඒ හොඳට පන්සිල් එහෙම රකගෙන ඉන්න කෙනෙක්. හරි. කාටවත් දඬුවම් කරන්න අවශ්‍යතාවයකුත් නෑ. ඔව්. ඉතින් ඒ සැප තමයි ලෞකිකව ලබන්න පුළුවන් ඉහළම සැප කියන්නේ. එතකොට ඊටත් වඩා සැපයක් කියනවා මේ සෝවාන් වීම. අද සක්විති රජ වුණත් ඊට පස්සේ ආයේ පල්ලෙහාට වැටෙන මට්ටමින් මිදිලා නැහැ. සංසාරේ යනවා දෙකට. හරි. දැන් බුදුරජාණන් වහන්සේ එක පාරක් අර කඩියෝපේලියක් පෙන්නලා කියනවා නේද? සිනා පහල කරලා ඇයි කියලා ඇහුවාම කියනවා ඔය හැම කඩියම සක්විති රජ සැප විඳලා තියෙනවා. හිතාගන්නේ මේ සංසාරේ කොච්චර දිගද කිව්වෝ. ඒ හැමෝම සක්විති රජවරු වෙලා ඉඳලා තියෙනවා. දැන් ওই කඩිය වෙලා හිටියට. ඉතින් හිතාගන්න පුළුවන් නේ. දැන් අපි හැමෝම ওই සැප විඳලා තියෙනවා. ඈ කඩියන්ට පුළුවන් වුණා නම් අපට වෙයිද නේද? ඉතින් එහෙම පින් කරන කාලෙක එහෙම පින් කරලා හොඳට ඒ තත්ත්ව ලබාගෙන තියෙනවා. වැඩේ තියෙන්නේ එහෙම වුණත් දුක කෙලවර වෙලා නැහැ, සංසාරෙන් ගැලවිලා නැහැ. ඒකට සෝවන් වීම කියන්නේ එහෙම නෙමෙයි. සෝවන් වුණා නම් වැඩිම වුණත් ආයේ හත් සැරේයි උපදින්. ඒක පැහැදිලිව කියලා තියෙනවා. ඒකයි මේ බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ ඕක. හරි. ඒකට අන්නේ මාර්ගයට වැටෙන්නේ කොහොමද කියන එක තමයි පැහැදිලි කරන්නේ. බුදු දහම අනිත් දහමෙන් දහම් වලින් වෙනස් වෙන්නේත් ඔතන. හරි. ඒකට මේක දිව්‍ය ලෝකේ යනවට වඩා බ්‍රහ්ම ලෝකයට යනවට වඩා ඊටත් වඩා උසස් දෙයක්. නෑ එකපාරටම පහත් තත්ත්වයට වැටෙන්නේ නෑ. සක්විති රජ්ජුරෝ ඊළඟට දිව්‍ය ලෝකෙ උපදිනවා. මොකද හොඳට සීල් රකින්නවනේ. හැබැයි දිව්‍ය ලෝකෙත් ආයුෂ ඉවර වෙනකොට මොහොම ගිහින් ගිහින් ඊළඟට තමයි පහළට එන්න ගන්න. වැටෙනවා. පුළුවන් නෙමෙයි. ඒක අනිවාර්යයි. සසරේ කියන්නේ යනවා. ඔව්. එහෙම ගිහින් ගිහින් ඔය හැම ලෝකෙටම යනවා. ඊළඟට 31 තලේම රවුම් ගහනවා. වැඩිපුර ඉන්නේ ඉතින් මේ සතර අපායි. ඔව්. ඒ කියන්නේ උඩට ගියොත් එහෙ කාලයක් ඉන්න පුළුවන්කම තියෙනවා. මොකද පව් වෙන ගතිය අඩුයි. ඒ වුණාට දෙවියන්ගේ ලෝභ දේශ නැති වෙලා නැහැ. ඒවා තියෙනවා. රාග දේශ මෝහ ඒවා තියෙනවා. එතකොට ඒ වයින් අකුසල් හිත් හැදෙන්න පුළුවන් නේද? එතකොට ඒවා හැදෙනකොට ඒවටත් විපාක දෙන්නේ නැහැ. ඒවා කොහෙද දෙන්නේ? දිව්‍ය ලෝකේ නෙවෙයි නේද? එතනින් චුත වෙනකොට ඕවා හිතට අරමුණු වුණොත් ඒකට අදාළ තැනක තමයි යන්නේ. අකුසලයට අදාළ සුගති නෙවෙයි එතකොට. ඒකයි මේ සසරේ භයානක කම කියන්නේ. හරි. අරක්ක తాවකාලිකව ලැබපු සැපක් විතර. ආයේ ඉතින් සතර අපාගත වුණොත් එහෙම, දැන් තිරිසනෙක් වුණොත් එහෙම ආයේ මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ. මොකද කුසල් සිත් හැදෙයිද? ඒක ඉතින් මේගොල්ලෝ මැරුණාද නෙමෙයි, අපි මැරුණත් එච්චර තමයි. කවුරු මැරුණා ගිහිල්ලා පින් කරගන්න බැරි තැනක ඉපදිලා එක තැනක් තියෙනවා පින් ලබා ගන්න පුළුවන් පරදත්තු ජීවි කියලා. එතන ඉපදෙන ඕන කෙනෙකුට පින් බලාපොරොත්තුද හිටියොත් එයා ඒ වෙලාවේ පින් කවුරු හරි අනුමෝදන් කළොත් ලබා ගැනීම හැකියාව තියෙනවා. වෙන ලෝක එකකවත් පින් ගන්න බෑ. පෙරේත ලෝක කොටසක් ඒක. පරදත්තු ජීවි. ඊළඟට තව දෙවිවරුන්ට එහෙමත් ටිකක් ඒවා අනුමෝදන් වීම හැකියාව තියෙනවා. හරි. ඒ තව දෙව් සැප වැඩි කරගන්න ටිකක් ආයුෂ වැඩි කරගන්න හැකියාව තියෙනවලු. ඈ පින් දුන්නා මේකයි අපි ඔය දෙවියන්ට පින් දෙන්නේ. එතකොට දෙවිවරු සතුටු වෙනවනේ. මේ සතුටු වුණහම අපිටත් උදව්වක් කරයි. අපි දියත් බලයි පොඩ්ඩ. අපිට කරදරයක් වෙනවා. අපි ඒගොල්ලන්ට උදව් කරපු හින්දා ඒගොල්ලොත් අපිට එහෙම දෙයක් තියෙනවනේ නේද? කාට හරි උදව්වක් කරාම ඒගොල්ලෝ ඔව් අපි කරදරයක වැටුණ වෙලාවක සමහර විට ඒගොල්ලන්ට සලකන්න හිතෙනවා. ඒක බලාපොරොත්තු වෙනවම නෙමෙයි. එන්නට එහෙම දෙයක් තියෙනවා ධර්මතාවය. හරි. ඒක එක පැත්තක්. ඉතින් අපි පින් අනුමෝදන් කිරීමේ ඊට වඩා අදහසක් තියෙන අපි දානයක් දෙන්නේ. අපි සතු දෙයක් තව කෙනෙකුට දෙන එක දානයක්. එතකොට හැදෙන්නේ කුසල්සි. කුසල්සිත් හදාගත්තොත් වාසිය දන්නවනේ. Tamanta නේද? ඒවට විපාක තියෙනවා. ඒ තමන්ට කරගන්න වැඩක් මේ අනුන්ට පින් අනුමෝදන් කරගන්න එක. දානයක් දෙනවා වගේ වැඩක්. මොකද ඒක සිහි වුණත් හොඳ තැනක උත්පත්ති ලැබන්න පුළුවන්. මැරෙන මොහොතේදී. හරි. මොකද ඒක කුසල් සිත්. නේද? අලෝභ අදෝස අමෝහ සිත්. හරි. ඉතින් ඕවනම් ඔයගලන්ට ඕන තරම් අහන්න ලැබෙයි. අහන්න ලැබෙන දුර්ලභ දේ තමයි මේ මාර්ගයට වැටෙන්නේ කොහොමද කියන එක. ඒක තමයි අපි බුදු දහමකින් ගන්නවා. බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ ඔය දිව්‍ය ලෝක යන හැටිවත් අපායෙන් මිදෙන හැටිවත් කියා දෙන්න නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒකත් කියනවා තමයි. ඒ වුණාට කියා දෙන්නේ මොකද්ද මේ? ඔය කොහේ ගියත් දුකෙන් ගැලවිලා නැහැ. දුකෙන් ගැලවෙන සසරෙන් ගැලවෙන මාර්ගයක් තියෙනවා. ඔන්න ඕක පැහැදිලි කරන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. හරි. ඒක තමයි අපි ඔය එක එක වචන වලින් කියන්නේ චතුරාර්ය සත්‍ය කියනවා, පටිච්ච සමුප්පාදේ කියනවා. නේද? ඔයගේ ධර්මතා. දැන් ඒව අවබෝධ කිරීමෙන් මොනවද අපේ නැති වෙන්නේ නැත්තම් කැඩෙන්නේ? සංයෝජන. පටිච්ච සමුප්පාදේ කියන්නේ ධර්මයේ ධර්මයේ අවබෝධයෙන් කැඩෙන්න ඕන නැති වෙන්න ඕන සංයෝජන. නැත්තම් ධර්මය අවබෝධ කළා කියන එකේ තේරුමක් නැහැ. මේ සංයෝජන කැඩෙන මාර්ගයටවත් වැටෙන්න ඕන. මොනවාද සංයෝජන තුන? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. ඒහිඳ අපි ওই තුන ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. ඈ අඩු ගානේ දල අදහසක්වත් තියෙන්න ඕන මේ මොන වගේ දෙයක්ද කියලා නේද? දැන් එතන විචිකිච්ඡාව කියන එක නම් අහලා තියෙනවා හොඳට නේද? සැකය. සැක කරන ගතිය. ඈ දැන් ඔන්න කවුරු හරි ඇවිල්ලා මොනවා හරි කියනවා. අර අතන පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා. දැන් අපි ඕක සැක කළොත් විචිකිච්ඡාවද? අපි දන්නවා මෙයා සාමාන්‍යයෙන් බොරු කියන කෙනෙක්. ඔය කිව්වට පොඩි සැකයක් එනවා නේ. පිළිගන්නේ. ඒක විචිකිච්ඡාවද? ඒ සැකය නෙමෙයි විචිකිච්ඡාව කියන්නේ. හරි. දැන් සැක කරන ගතිය කිව්වහම එහෙම දෙයක් නෙමෙයි. ඔව්. අපි මේ ධර්මය ගැන සැක කළොත්. ධර්මය ගැන සැක කරනවා කියන්නේ දැන් ඔය කිව්වනේ දැන් මේ ලෝකේ ඉපදි ඉපදි මෙරි මෙරි යනවා. ඔය 31 තලයක් තියෙනවා උපදින්න. නේද? එතකොට ඔන්න ඔය කොහේ ඉපදුනත් දුකයි. ඔය ධර්මයෙන් කියන්නේ. දැන් ඔන්න ඕක සැක කළොත් ඊළඟට ඒකෙන් මිදෙන විදිහකුත් තියෙනවා. ඒ සසරෙන් ගැලවෙන විදිහකුත් තියෙනවා. ඕවනේ ධර්මයෙන් කියන්නේ. ඔන්න ඕවා සැක කරන්න ගත්තොත් විචිකිච්ඡාව. මොකද එහෙම කෙනා කවදාවත් මේකෙන් ගැලවෙන්න උත්සාහයක් ගන්නෙත් නැහැ. වෙනවද? විචිකිච්ඡාවෙන් තමන්ගේ මාර්ගේ වළකන. එයාට සෝවන් වෙන්න බෑ. දැන් ධර්මය ගැන යම්කිසි විශ්වාසයක් ආවොත් තමයි මේකේ හැසිරෙන්නේ නේද? අන්න විචිකිච්ඡාව දැන් ඒ මූලිකව එන සැකය ධර්මය ගැන සැකය. ඊළඟට දෙවෙනි සැකේ තමයි දැන් ධර්මය තියෙනවා මේ ඉතින් අද කාලේ ඕකේ ප්‍රතිඵල ලබන්න පුළුවන්ද? ඔය කිව්වට මාර්ගඵල ලබන්න පුළුවන්ද? රහත් වෙන්න පුළුවන්ද? ඒකත් සැකයක්. එන් මාර්ගඵල ලබන්න බැයි නම් ප්‍රතිඵල ලබන්න බැයි නම් ධර්මය තියෙනවා කියන එක බොරුවක් නේ. ධර්මය තියෙනවා නම් ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙනවා. හරි ධර්මය තියෙනවා. නැත්තම් ඒ බොරු ධර්මයක් තියෙනවා. නේද? ඒකට ධර්මය ගැන සැක කරන්නේ නැති කෙනා ඊළඟට ප්‍රතිඵල ගැන සැක කරන්නේත් නැහැ. කෙනෙක් මේ ධර්මයේ හැසිරුණොත් අනිවාර්යෙන් ඵල ලැබෙන්න ඕනේ. ඒකයි ධර්මයේ විශ්වාස කරනවා. එතකොට හිතනවා නම් නෑ නෑ අද කාලේ කොහෙද ඕව ලබන්නේ කියනවා නම් එහෙනම් කියන්න ඕනේ ධර්මය නෑ කියලා නේද? කවුරු හරි කෙනෙක් තමන් නොවෙන්න පුළුවන්. අපි හිතමු වෙන කෙනෙක් උත්සාහය දෙනවා නම් අවංකව. එයාට ධර්මය අහන්න තිබිලා නම් එයාට ප්‍රතිඵල ලැබෙන්න ඕන නේද? ඒ ප්‍රතිඵල ලැබෙනවා කියන්නේ ඔන්න ආර්ය කිරිස් ඉන්නවා. ඔව් ආර්ය සංඝ රත්නය කියලා කියන්නේ. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ඉන්න අයත් ආර්යෝ. සෝවාන් ඵලය ලැබපු අයත් ආර්යෝ. හරි. අඩුම තත්වයක. ඊළඟට සකෘදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය. මොහොම 8 දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් ගැන. අපි අර සුපටිපන්නෝ ගාථා විදි කියන්නේ. අෂ්ට ආර්ය පුද්ගල සංඝ රත්න. හරි. එතකොට දැන් ඔන්න ධර්මය සැක කරන්න නැති කෙනා විශ්වාස කරනවා මේකේ හැසිරෙන අය මෙහෙම ප්‍රතිඵල ලැබුපුවා ඉන්නවා. අන සංගරත්නය. දැන් ඒක ගැන සැක කරන්නත් පුළුවන්. අද කාලේ කොහෙද මාර්ගඵල ලැබන අය? අනාගතේ කොහෙද පහළ වෙන්නේ මාර්ගඵල ලැබන අය? නේද? එතකොට සැක කරනවා. එහෙම කෙනා උත්සාහයක් යොදයිද ධර්මයේ හැසිරෙන්නේ? ඒ ප්‍රතිඵල ලබන්න බැයි නම් මොකටද උත්සාහ කරන්නේ? එයාව වළකිනවා විචිකිච්ඡාව. එතකොට ධර්මය ගැන සැකේනවා, සංඝරත්නය ගැන සැකේනවා. ওই ටික සැක කරනකොට තව ඉතින් සැකේ වැඩි දියුණු වෙලා මේ මුලින්ම කියන්නේ ඔය අද ඉතුරු වෙලා තියෙන බුදුහාමුදුරන්ගේ ධර්මෙ නෙමෙයි. ඈ? ඒ බුද්ධ ධර්මෙ නෑ. ඔය වෙන වෙන අය කියපු. ඈ වෙනස් වෙන දේවල්. ඊළඟට එනවා ඔය බුදු කෙනෙක් හිටියා කියන එකත් මේ කියන්න බෑ. කවුද දැක්? කවුද දන්නේ? නේද? ඔහොම යනවා උක. ඔහොම ගිහින් තමයි ඔය බුද්ධාදී යට දැනගෙන සැකයක් එන්නේ. ඉතින් ඕකේ හොඳම දේ ධර්මය ගැන සැක කරන්න එපා. එතකොට අනිත් සැක ටිකෙන් මිදෙන්න. තමන්ට ධර්මයේ හැසිරෙන්න ඕන කමකුත් විශ්වාසෙකුත් එනවා. ඒ හින්දා තමයි අර මූලික ශ්‍රද්ධාවක් කියන එකක් ඕන වෙන්නේ මේ ධර්මයේ හැසිරෙන්න. ඉතින් ඕගලන්ට මේ මූලික ශ්‍රද්ධාව තියෙන හින්දා තමයි මේ භාවනා කරන්න උත්සාහය ගන්න. නේද? ඒ හින්දා ඒක ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. ඕක කරගෙන යනකොට අපේ තියෙන සැක ටික ටික දුරු වෙනවා මේවා අත්දකින්නකොට. දැන් උදාහරණයක් විදිහට දැන් සමාධිය ගැන සැකයක් තිබුණා. අපිට ওই ගෙවල් වල ඉඳන් පුළුවන් ද හිත එකඟ කරන්න? නේද? දැන් ඉතින් මෙතන ගොඩාක් අයට ඒ සැකේ නැහැ. කොහොමද සැකේ නැති වුනේ මං කියපු හින්දාද? නෑ, අත්දැකීම. අන්න බලන්න, මේ ප්‍රත්‍යක්ෂ වෙනකොට ධර්මය අත්දකින්නකොට සැක දුරු වෙනවා. එතකොට විචිකිච්ඡාව සම්පූර්ණයෙන් දුරු වෙන්නේ හොඳටම ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්නේ. දැනටම සෑහෙන දුරකට තුනී වෙලා. අර මුලින් තිබුණ සැක දැන් ගොඩක් කැඩිලා. තව සැක තියෙනව නැතුව නෙවෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒව නැති කරන්න පුළුවන් ඒව. ධර්මයේ අවබෝධයත් එක්ක ටික ටික දුරු වෙන සැක ටිකක් තියෙනවා. හරි. එතකොට විචිකිච්ඡාව දුරු වීමේ මාර්ගයේ ඉන්නවා දැන්. හරි. ඊළඟට ඒකම තියෙනවා මේ ෂ යා 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 එක හරියන මෙතෙන්ට පුරුදු කරන්නත් හොඳ නෑ. සාමාන්‍යයෙන් දැන් මේවා පිළිගත්තේ නැතත් අපිට පිළිගන්න වෙන දේවල් ටිකක් තියෙනවා. දෙවිවරු සාමාන්‍යයෙන් ගඳ ගහන තැන් වලට එන්නේ නැහැ කියනවා. ඉතින් අපේ මනුෂ්‍ය ශරීර ගඳත් යනවලු යදුන් ගාන දුරට. ඒතර බල්ලෝ ඉන්න තැනකට කොහෙත්ම ගෙට්ටු වෙන්නේ නැහැ. අපිටත් දැනෙනවනේ බල්ලාගේ ගඳ නේද? අපේ ගඳ දැනුන් නැතුවට. මේ දෙවිවරුන්ට අපේ ගඳක් දැනෙනවා නම් බල්ලාගේ ගඳ කොහොම දැනෙනවා යන්ත? හරි. ඒ හින්දා සාමාන්‍යයෙන් මේ බල්ලෝ පුරුදු කරගන්න හොඳ නැහැ මේ හොඳ දෙයක් කරන තැනකට. ඒක මම නිකන් කිව්වේ. මොකද දෙවිවරු එනවා ධර්මයක් සාකච්ඡා වෙන තැනකට දෙවිවරු එනවා. දෙවිවරුත් ඉන්නවා මේ ධර්මය හොයන සම්මදෘෂ්ටික දෙවිවරු ඉන්නවා. ඒගොල්ලොත් ඇවිල්ලා අහගෙන ඉන්නවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් මොකද දැන් මේ වගේ සමහර විට ධර්මය හොය හොයා ඉඳලා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. එතකොට නවත්තන්නේ නෑනේ නේද? ආයි ධර්මයේ තියෙන තැනකට යනවා හොයාගෙන. ඒ පුරුද්ද යනවා දෙකට. ඉතින් අපි ආයෙ අර කතාවට එමු. දැන් විචිකිච්ඡාව කියන එක ධර්මයේ හැසිරෙනකොට ටික ටික දැන් දුර වෙයි කියලා පේනවා නේද? ඊළඟට සීලබ්බත පරාමාස. ඒ කියන්නේ මේ දැන් දුක නැති කරන්න මේ බුදුදහම විතරක් නෙමෙයි නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙවෙයි. තවත් ක්‍රම තියෙනවා. වෙන වෙන ක්‍රම තියෙනවා කියලා හිතලා යම් කිසි දෙයක් කරනවා නම් දුක නැති කරන්න හිතාගෙන, කියන්නේ මේ සසර දුකෙන් මිදෙන්න හිතාගෙන වෙනින් දේවල් වල යෙදෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇරෙන්න. ඒව ඔක්කොම වැටෙන්නේ සීලබ්බත පරාමාසය. දැන් සෝවාන් වෙන්න හිතාගෙන හරි? දැන් තියෙනවනේ අද කාලේ සල්ලි දීලත් සෝවාන් වෙන්න පුළුවන්. ඔව් එහෙම තේවලුත් තියෙනවා. දැන් ඒක කෙලින්ම පේනවා සීලබ්බත පරාමාසය. බුදුදහම නෙවෙයි නේද? මේ ධර්මයට වෙනස් වෙනින් ක්‍රමයක් කවුරු හරි යොදාගෙන මෙහෙම පුළුවන් සෝවාන් වෙන්න කියලා හිතනවා නම් වැඩ කරනවා නම් ඒකට කියනවා සීලබ්බත පරාමාසය කියලා. එහෙම කෙනාට සෝවාන් වෙන්න පුළුවන් වෙයිද? බෑ. මොකද බුදුහාඳුරෝ පැහැදිලිව කියලා තියෙනවා මේ පළවෙනි ශ්‍රමණයත් දෙවෙනි ශ්‍රමණයත් තුන්වෙනි ශ්‍රමණයත් හතරවෙනි ශ්‍රමණයත් ඇති වෙන්නේ මේ ශාසනය පමණයි, අන්නේ ශාසනයක නෙවෙයි කියන එක. ඒ ශ්‍රමණයා කියලා අදහස් කළේ සෝවාන් කෙනා, සකෘදාගාමි කෙනා, අනාගාමි කෙනා, අරහත් කෙනා. ඔය හතර දෙනා ඇති වෙන්නේ බුද්ධ ශාසනයේ විතරයි. අන්‍ය ශාසනවල නෙවෙයි. අන්‍ය ඉගැන්වීම් වල නෙවෙයි. ඒතකොට වෙනස් දේවල් කරලා සෝවාන් වෙන්න බෑ. එහෙම කළොත් ඒක සීලබ්බත පරාමාසය. ඒතකොට සීලබ්බත පරාමාසය කැඩෙන්නේ නැහැ කියන්නේ සෝවාන් වෙන්න. කඩන්න ඕන සංයෝජනයක් නේද? ඉතින් ඕකලන්ට ඒකෙත් එච්චර ප්‍රශ්නයක් නැහැ. නේද? දැන් මේ උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ හොයාගෙන ඒකේ හැසිරෙන. එතකොට සීලබ්බත පරාමාසයට වැටෙන්නේ නැහැ. නොදැනුවත්කම හින්දා මොනව හරි කර කර ඉඳලා ඉන්න පුළුවන්. ඒ වුණාට තමන් ඒක හදාගන්න පැත්තකට තමයි යන්නේ. දැනට වැරදි දෙයක් කළත් ඉස්සරහට ඒ අඩුපාඩු හදාගන්න. ඒ කරන දේෙන් සෝවන් වෙන්න බෑ කියලා දැනගත්තු දවසට තව ටිකක් හොයලා වෙන ඊට වඩා වෙනස් දෙයක් කරනවා නේද? ධර්මයේ අවබෝධ කරගන්න. එතකොට මේ සීලබ්බත පරාමාසයෙන් මිදීමක් එතන තියෙනවා. හරි? ඒක විචිකිච්ඡාව කැඩෙන එකයි සීලබ්බත පරාමාසය කැඩෙන එකයි දැන් මේවා කරගෙන යනකොට තමන් භාවනාවල යෙදෙනකොට හිත දියුණු වෙනකොට ධර්මය අහනකොට ඒක විමසනකොට මේ දෙක කැඩෙනවා. එතකොට මේ දෙක කැඩෙන මාර්ගයේ දැන් ඉන්නවා. හරි. ඉතින් අපි අනිත් සංයෝජනයේ කැඩෙන මාර්ගයටත් වැටෙන්න ඕන. මොකද්ද ඒක? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මම මගේ කියලා එන හැඟීම. සක්කාය දිට්ඨිය. මම ඉන්නවා කියලා හිතෙනවනම් මොකද්ද? සක්කාය දිට්ඨිය. දැන් මරුණයින් පස්සේ සතර අපායේ යන්නද කැමති නැත්නම් සුගතියක යන්නද? සුගතියක යන්න කැමති නේ. ඒ හින්දා නේද කුසල් කරන්න? අකුසල් කරන්න කැමති නැහැ. ඈ නේද? අපි පින් කරන්නේ සුගතියක යන්න. කවුද ඔය සුගතියේ හරි අපායේ හරි යන්නේ? කුසල් හෝ අකුසල් නෙමෙයි යන්නේ. කවුද යන්නේ? කවුද කුසල් හෝ අකුසල් කරන්නේ? තමන්. තමන් මම. ඔව්. ඒ සක්කාය දිට්ඨිය. තේරුණා? අපි පිළිගත්තත් නැතත් ඕක තමයි සක්කාය දිට්ඨිය. ඒ බය වෙන්න එපා. දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. මාව දිව්‍ය ලෝකේ එක්කයයි. හැබැයි ඒත් මම තමයි දෙවිවරු වෙලා ඉපදිලා ඉන්නේ. බ්‍රහ්මයේ වෙලා ඉපදිලා ඉන්නේ. දැන් කිවි සක්විති රජවරු වෙලා උපදින්නේ කවුද?
තමා.
හරි, එක එක්කෙනා. සක්කාය දිට්ඨිය තියන අය තමයි ඒ වගේ උපදින්නේ. නේද? ඒ හින්දා තමයි මම කිව්වේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ওই දිව්‍ය ලෝක යන හැටිවත් අතර අපායෙන් බේරෙන හැටිවත් ඕවා කියා දෙන්න නෙවෙයි. සක්කාය දිට්ඨිය නැති කරන මාර්ගයක් පෙන්වනවා. ඒක පෙන්වන්නේ බුදු කෙනෙක් විතරයි. එන කිසිම ආගමක ඔක ගැන කතා කරන්නේවත් නෑ. ඒ හැම ආගමේම කියන්නේ මම හොඳ තැනකට ගෙනියන්නේ කොහොමද? අපායේ නොවේවා. ස්වර්ගය කියන්නේ ඉතින් අපේ දිව්‍ය ලෝකේ තමයි. අපිත් ස්වර්ගේ යන්න තමයි ඔය කරන්නේ එක එක. ඒ නම සග්ග කියන එක පාලි වචනේ. සග්ග සුගති කියන්නේ සග්ග. සුගති යන්න නේද කැමති? නෑ. එහෙනම් ඉතින් අපායි තමයි යන්න වෙන්නේ. සුගතිය නෙවෙයි නම් සතර අපාය. සග්ග සග්ග සප. පින් දෙන කොටත් කියන්නේ නේද? සග්ග සම්පatti මිනාතේ සමුච්චති කිය. සග්ග සම්පත් කියන්නේ මොනවද?
ස්වර්ග.
ඒ ආගමේ ඇයට විතරක් ආයෙකොල්ල මිත්‍යා දෘෂ්ටි ඒගොල්ල ස්වර්ගය යන්නේ. අපි කොහෙද
යන්නේ?
සග්ග සම්පatti. සග්ග කියන්නේ ස්වර්ගය. නැත්තම් සුගතිය. ඒ සුගතියේ යන හැටි කියා දෙන්න නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. අන්න ඔක තේරුම් ගන්න ඕනේ. ඔව්. සුගතිය කියන්නේ මේ 31 තලෙන් මේ ඔව් එකක් නෙමෙයි ගොඩක්. මනුෂ්‍ය ලෝකෙත් ආйти, දිව්‍ය ලෝක 6ත් ආйти, බ්‍රහ්ම ලෝක ටිකත් ආйти. ඔක්කොම එකම කියන්නේ සුගති කියලා. සතර අපායේ ඇරෙන්න ඉතුරු ලෝක ටික ඔක්කොම. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරන මේ විදිහේ දේවල් කළොත් සතර අපායයි, මේ විදිහේ දේවල් කළොත් සුගති යන්න පුළුවන්කම තියෙනවා. ඒක දේශනා කරනවා. ඒ වුණාට ඒක කියා දෙන්න නෙමෙයි. ඔය කොහේ ගියත් දුකෙන් ගැලවීමක් නෑ. දුකෙන් ගැලවෙන්න නම් මෙන්න මේ මාර්ගේ මාර්ගඵල මගඵල ලබන්න ඕනේ. කියන්නේ ආර්ය මාර්ගයේ වැඩෙන්න ඕනේ. ඒකේ පළවෙනි දේ තමයි ඔය සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය. ඒකට සෝවාන් ඵලය කියන්නේ ඔය සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ. විචිකිච්ඡාව නැති වෙන්න ඕන. සීලබ්බත පරාමාසය නැති වෙන්න ඕන. ඒ සංයෝජන තුන ඉතුරු නැතුව කැඩෙන එක තමයි සෝවාන් කියන්නේ. ඒ සඳහා උත්සාහ කිරීම එතකොට සෝවාන් මාර්ගය වෙනවා. නේද? උත්සාහ කරනවා කියන්නේ මං සෝවාන් වෙන්න ඕන, මං සෝවාන් වෙන්න ඕන කියා ඉන්නව නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය දේවල් කරන්න ඕන. නේද? එහෙම කෙනා තමයි මේ මාර්ගයේ ඉන්නේ. හරි. සෝවන් වෙන්න ඕන කමක් තියෙන්න ඕන. ඊළඟට ඒකට අවශ්‍ය දේවල් හොයලා ඒවා කරන්න ඕන. ඔව්. එහෙම කරන කෙනා තමයි සෝවන් මාර්ගයට වැටෙන්නේ. හරි. එතකොට මේ දැන් අපි යම් කිසි දෙයක් නැති කරන්න නම් ඒක මොකද්ද කියලා හොයන්න ඕන නේද? සක්කාය දිච්චිය කියන්නේ දැන් මම කියන එක. ඔය කියපු ටික පිළිගන්නවද? සැක තියෙනවා නම් අහන්න. දැන් තමන් කරන විදර්ශනා වලින් බලන්න ඕන ඔන්න ඔය දේ වෙනවද? ඈ? දැන් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කිය කියා හිටියට ඔය දේ වෙයිද? ඒක නුවණින් බලන්න. බුදුහාමුදුරුවෝ එහෙම දෙයක්ද කරන්න කියලා තියෙන්නේ ධර්මයට අනුව බලන්න. ඉතින් මෙතන බලන්න මේ දැන් සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් අවබෝධයක් එන්න ඕනේ නේද? ඔව්. යථාභූත ඥානය කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්න ඕනේ. මොකද මෙතන කියන අපි ඇත්ත ඇති හැටියට දකින්න නැති හින්දායි මේ මම කියලා කෙනෙක් හදාගෙන තියෙන්නේ කියලා. මම කියන එක දෘෂ්ටියක් කියලා කියන්නේ නේද? සක්කාය දිට්ඨියක්. දිට්ඨිය කියන්නේ දෘෂ්ටියක්.
ඒ සක්කාය කියන්නේ
සක්කාය කියන්නේ මම කියන හැඟීම මම කියන හැඟීම දැඩිව පිළිගන්න එක තමයි දෘෂ්ටිය. සක්කාය කියන එක වෙනම පැහැදිලි කරනවා එක තැනක ඔය ඇහුවා වගේම ඒ කාලෙත් ප්‍රශ්න අහනවා. සක්කාය සක්කාය කියලා කියන මොකද්ද මේ සක්කාය කියන්නේ කියලා අහනවා. එතකොට දෙන උත්තරේ තමයි සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. තව ටිකක් බර වචන ටිකක් දාන්න. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් අපිට ඒක ගැනත් හොයන්න වෙනවා නේද? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. මොන දැන් තේරෙනවා ඇයි පංච උපාදානස්කන්ධය දැනගන්න ඕන, ඒක ගැන හොයන්න ඕන. මොකද ඕක ගැන එන දෘෂ්ටියක් තමයි මේ සක්කාය දිට්ඨිය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය නම් සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන එන වැරදි මතය, වැරදි දැකීම, වැරදි දෘෂ්ටිය. තේරුණා? සක්කාය දිට්ඨිය කියන්නේ එතකොට පංච උපාදානස්කන්ධය ගැන එන වැරදි අදහසක්, වැරදි දෘෂ්ටිය. ඒ වැරදි දෘෂ්ටිය හදාගන්න කලින් අපි ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න වෙනවා නේද? ඒතර පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? වචන රූප උපාදානස්කන්ධය. දැන් පංච කියන්නේ පහක් නේද? යාති පහක් තියෙනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. හරි? ඒ ටික දන්නවනේ නේද? වචන ටික අහලා තියෙනවා, දන්නවා කියන්නේ. ඒතර සක්කාය කියන්නේ ඔන්න ඔය ටිකට. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. හරි? එතකොට මේ උපාදාන කිරීමක් තියනවා මේ ජාති පහේ. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන කියන පහේ උපාදාන කිරීමක් තියෙනවා. ඒක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. උපාදාන කිරීම කියන්නේ නිපදවීම අල්ලා ගැනීම වගේ. දැන් දැඩි දෘෂ්ටියකින් ගන්න ගතියක් තමයි මේක. ඒක බාර ගන්නවා, ඒක එහෙම්මමයි කියලා ගන්නවා. දැන් ඔව් රූපය එහෙම්මමයි කියලා ගත්තහම උපාදාන වෙලා. හරි? එතකොට දැන් රූපය නිසා සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඇයි? රූපය උපාදාන කරලා ඒ නිසා එන වැරදි දෘෂ්ටි. හරි? රූපය උපාදාන කළා කියන්නේ රූපය එහෙම්මමයි කියලා පිළිගත්තා. බාරගත්තා. ඒ තමයි උපාදානය කළා කියන්නේ. හරි. දැන් මම කිව්වේ දැන් අර වතුරට එබෙන බල්ලා වතුරේ ඉන්න බල්ලෙක්ගේ රූපයක් ගැන විශ්වාස කරනවනේ නේද? ඒ රූපය එහෙම්මමයි කියලා එහෙම වෙන්නත් පුළුවන්. මේ පෙර ජීවිතයක සමහර විට භාවනා කරපු කෙනෙක් වෙන්න පුළුවන් මේ තැන. මේ ඉතින් අපි රූපය නිසා දැන් රූපය උපාදාන කළා කියන්නේ රූපය බාරගත්තා, දෙඩිව පිළිගත්තා. හරි. දැන් වතුරට එබෙන බල්ලා රූපය උපාදාන කළා කියන්නේ රූපයක් එළියේ තියෙනවමයි කියලා දැඩිව විශ්වාස කරනවා. ඒක බාරගෙන. ඒක පේනව නේද? දැන් උපාදාන කිරීම. දැන් ඒ හින්දා ඌ දෘෂ්ටි වලට යනවා. ඒ කියන්නේ රූපය පිළිගත්ත හින්දා ඒක උදව් කරගෙන ඒ රූපය අත්දකින්න මම ඉන්නවා. ඒ රූපය නිසා මාව පිහිටනවා දැන්. පේනවද සක්කාය දිට්ඨිය ඇති වෙනවා කියලා? රූපය බාරගත්සහම රූපේ උපාදාන කරහම ඒ නිසා සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය කියේ මම මගේ කියන. දැන් ඒ රූපේ මගේ කරගන්න හිතෙන්න පුළුවන්. ඒක තමයි සක්කාය දිට්ඨිය. නේද? දැන් පේනවද රූපයක් උපාදාන කළොත් ඒ නිසා සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඔකේ අනිත් පැත්ත ඒ රූපේ උපාදාන නොකළා නම් ඒ රූපේ නිසා සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්ද?
නෑ.
රූපේ බාරගත්තේ නැත්තම් දැන් අපේ මට්ටම බලන්නකෝ අපි බාර අරන්නේ නෑනි වතුරේ ඉන්න බල්ලව. නේද? අපි ඒක උපාදාන කළේ නෑ. දැන් අපිට ඒ නිසා සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ නෑ. ඒ දැඩිව පිළිගන්නකොට ඒ නිසා මට තරහ ගන්න පුළුවන්. මට ආසා කරන්න පුළුවන්. නේද? දැන් රූපය දැඩිව බාරගත්තා පිළිගත්තා ඔක කියන්නේ රූපේ බැසගත්තා කියනවා. පාලියෙන් කියන්නේ අජ්ජෝසාය තිට්ඨති. රූපේ බැසගත්තා කියලා. එතකොට රූපය ගැන කතා කරන්න පුළුවන්, වර්ණනා කරන්න පුළුවන්. අබිනන්දති රූපය ගැන සතුටු වෙන්න පුළුවන්, නන්දනය කරන්න පුළුවන්. අබිවදති ඒක ගැන කතා කරන්න පුළුවන්. අජ්ජෝසාය තිට්ඨති රූපේම බැස ගන්නවා. රූපය පිළිගන්නවා කියන එක. එතකොට කියනවා යං රූපේ අබිනන්දතෝ අබිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ. මොකක් හරි රූපයක් ගැන නන්දනය කරනවා නම් කතා කරනවා නම් ඒකේ බැස ගන්නවා නම් උප්පද්දති නන්දි යං රූපේ නන්දි තදුපදාන. ඕකටම තමයි උපාදානය කියලා කියන්නේ. ඒ රූපයක් ගැන සතුටු වෙනවා නම් කතා කරනවා නම් බැස ගන්නවා නම් ඕකම තමයි උපාදානය වෙන්නේ. හරි? තේරුණාද? එතකොට අන්න රූප උපාදානය රූපය දැඩිව පිළිගත්තා. හරි? ඔව් එතකොට ඒක ගැන කතා කරන්න පුළුවන්. හොඳ කියන්න පුළුවන්. සතුටු වෙන්න පුළුවන්. නේ රූපයක් තියනවා කියලා. ඕක තමයි උපාදාන කළා කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ රූපේ උපාදානය කරාම ඒ හින්දා සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. මම පිහිටන්න පුළුවන්. මම මගේ කියලා එන්න පුළුවන්. හරි. එතකොට රූපය උපාදාන කළොත් සක්කාය දිට්ඨිය ඇතිවීමේ හැකියාව තියෙනවා. උපාදාන කළොත් කියන්නේ බාරගත්තොත්, දැඩිව පිළිගත්තොත් සක්කාය දිට්ඨිය ඇති වෙන්න ඕන අවශ්‍යතාව ටික හදලා. හරි. ඒ වගේම අනිත් ටිකත් හිතාගන්න වේදනාව අපි පිළිගත්තොත්, බාරගත්තොත්, දැඩිව විශ්වාස කළොත් වේදනාව තියෙනවමයි කියලා සක්කාය දිට්ඨිය ඇති වෙන්න අවශ්‍ය කරුණු ටික හදලා. හරි. සංඥාව ඒ විදිහට දැඩිව පිළිගත්තොත්, බාරගත්තොත් කතා කරන්න පුළුවන්. එහෙම බාරගත්තොත් උපාදාන කළොත් අන්න සක්කාය දිට්ඨිය හැදෙන්න අවශ්‍ය ටික හදලා. හරි. ඔයගේ තේරුම් ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා දැඩිව බාරගත්තොත් උපාදාන කළොත් සක්කාය දිට්ඨිය ඇති වෙන්න මූලික කරුණ ටික හදාගෙන. කියන්නේ පංච උපාදානස්කන්ධේ හදාගෙන සක්කාය හදාගෙන දිට්ඨිය විතරයි දැන් අලුතෙන් දාගන්න. සක්කාය තියෙනකොට දිට්ඨිය ඇති වෙනවා. හා හොඳයි. එතකොට මේ ඇතිවීමේ හැකියාව තියෙනවා. නේද? සක්කාය දිට්ඨිය ඇතිවීමේ හැකියාව. එතකොට දැන් මම මගේ කියන හැඟීම එන්න පුළුවන් විදිහක් ඕක. දැන් ඔවා තේරුම් ගන්න ඕන ඉතින් සක්කාය දිට්ඨිය නැති කරන්න නම් මේක ගැන අවබෝධයක් ගන්න ඕන. ඈ දැන් නිකන් රූපයක් හිතාගෙන බලන්න. දැන් මෙතන රූප ගොඩක් තියෙනවා. වාඩි වෙලා ඉන්න රූප ගොඩක් නේ. දැන් ඔය රූපෙහිඳ කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් එන්නේ නැද්ද? අන්න කවුද ඉන්නව? මෙන්න මම ඉන්නවා. කියා. එහෙම හැඟීමක් එනවා නේද? මොනවාහිඳද මේ ශරීර රූපයේහිඳ? දැන් අපි ශරීර රූපය බාරගත්තා නම් එහෙම්මයි කියලා. ඒ හින්දා මාව පිහිටන්න පුළුවන්. බාර නොගත්තා කියන්නේ ශරීරයක් තියනවා කියලා පිළිගන්නේ. ඒ කියන්නේ පේන්නේවත් නැති මට්ටමක් වගේ. පෙනුනොත් පිළිගන්න වෙනවනේ නේද? දැන් අපිට මං කිව්වේ දැන් ඔන්න මෙතන අවකාශෙ මුකුත් පේන්නේ නැහැ නේ. එතන රූපයක් බාර අරන්නේ නැහැ. හැබැයි උතන සමහර විට අපිට නොපෙනෙන දෙවි කෙනෙක් හරි භූතෙක් හරි ඉන්න පුළුවන්, ප්‍රේතෙක්. නේද? අපිට ඒ රූපේ බාර අරගෙන නැහැ නේද? එතකොට එහෙම කෙනෙක් දැන් පිහිටලා නැහැ. අපි නිකන් දැන් මං කිව්වට පස්සේ ඔන්න ටිකක් පොඩ්ඩක් ඔන්න බාර ගන්න ගතියක් තියෙනවා. බාර ගත්තොත් ආ වෙන්න පුළුවන්. ඒ සම කෙනෙක් ඉන්නවා. පේනවාද? රූපේ පිහිටියෝ ඒ රූපේ මුල් කරගෙන කෙනෙක්ව දාන ගතියක් තියෙනවා. හරි. රූපේ පිහිටියේ නැත්නම් එහෙම එන්නේ නැහැ. දැන් අපිට ශරීර පිහිටලා නේ තියෙන්නේ. දැන් ශරීර තියනවා කියන අදහසේ නේද ඉන්නේ. ශරීර බාර අරන්. ශරීරේ බාරගත්තේ නැහැ කියන්න බෑ මේ මේ පේන්න තියෙනකොට නේ. දැන් ඔයාලට කියනා නේද සතර මහා ධාතු ශරීර කියලා. රූප කියලා කියනා නේද? නේද? එතකොට සක්කාය දිට්ඨිය පිහිටීමේ හැකියාව ඇවිල්ලා. රූපය පිළිගරන්නේ දැන්. සක්කාය දිට්ඨිය නැති වෙන්න පුළුවන් රූපයක් තියනවා කියලා පිළිගරන්නේ. පිළිගත්තා කියන්නේ රූපේ බැසගත්තා. රූප උපාදානය කළා. රූපේ පිළිගත්තා. දැන් මෙතන නම් ඕන තාම පිළියරන්නේ නැහැ රූපේ නේද මේ අවකාශේ. හරි මේ ශරීර රූප ටික පිළියරන් ඉවරයි. නේද? එතකොට මේ රූප මුල් කරගෙන අපිට කෙනෙක් ඉන්නවා කියන අදහස එන්න පුළුවන්. හරි. එතකොට කෙනෙක් ඉන්නවා කියන අදහස එන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ඕන දැන් රූපයක් පිළිගත්තකින් මේ ශරීරයක් තියෙනවා. දැන් කොහමද එන්න පුළුවන් මේ ශරීරයට අයිතිකාරයෙක් ඉන්නවා. හයි. යාව අයිතිකාරය තමයි දැන් මම කියන කෙනා. හරි. මම හරි වෙන කෙනෙක් හරි. පුද්ගලය. නේද? එතකොට ඔය අයිතිකාරයා කොහෙද ඉන්නේ? දැන් ඔන්න මම මේ ශරීරේ කොහෙද ඉන්නේ කියන ප්‍රශ්නේ එනවා අපිට. අහන්නත් පුළුවන් නේ. එතකොට උත්තර කීප ආකාරකින් දෙන්න පුළුවන්. එක්කෙනෙක් කියයි ඔය ශරීරය ඇතුලේ කොහේ හරි ඉන්නවා. නේද? ශරීරය තුල තමයි එයා ඉන්නේ. තව කෙනෙක් කියයි එයා තුල තමයි ඔය ශරීරේ තියෙන්නේ. එහෙමත් කියන්න පුළුවන්. ඒ තව ඉතින් එච්චරද කියන්න පුළුවන්. තව කෙනෙක් කියයි ඔය ශරීරේම තමයි එයා. ඒ තව විදිහ. එහෙම නැත්තම් කියන්න පුළුවන් එයා තමයි ওই රූපවන්තව පේන්නේ. රූපයක් විදිහට පේන්නේ ওই ඉන්න පුද්ගලයා. දැන් දෙවි කෙනෙක් නම් අපි කියනවානේ රූපයක් විදිහට සමහර වෙලාවට පේනවා කියලා. රූපවන්තව පේන්නේ නේද? ඔය දෙවි කෙනෙක්. හා එයා තමයි ওই රූපවන්ත. පේනවාද? ඒ තවත් විදිහක් නේද? දැන් මම ඔතන හතර ආකාරයක් කිව්වා. රූපය තුල මම ඉන්නවා. මා තුල රූපය තියෙනවා. රූපය කියන්නේ මමමයි. එතකොට තුල කතාවක් නෑ. රූපය කියන්නේ මම. අනිත් එක තමයි මම තමයි ওই රූපවන්ත. රූපයේ විදිහට පෙන්වන්න කරන්නේ මම. දැන් ඔය මං කිව්වේ එන්න පුළුවන් අපිට කියන්න පුළුවන් හතර ආකාරය මම ඉන්නවා කියලා. ඔය හතරම ඉනවා කියන එක නෙවෙයි. ඔය හතරෙන් එක විදිහකට අපිට හිතෙනවා. නේද? දැන් රූපයේ තුල මම ඉන්නවා කියන එක්කෙනා හොයනවා. දැන් මම කොහෙද ඉන්නේ? මේ මොලේද ඉන්නේ? හදවතේද ඉන්නේ? වෙන කොතැනකද? වෙනවනේ. රූපේ තුල කොතනද ඉන්නේ? කපලා කපලා බලනවා. නැත්තම් කොටස් කරලා කරලා බලනවා. මෙතන මම ඉන්නාද? ඒක ආයේ රජ කෙනෙකුත් හිටියා ඔහොම පරිේෂණ කරපු. මිනිස්සු එක එක විදිහට දැන් හිරකාර වෙනවනේ මරණීය දඬනේ දෙන අය. ඒගොල්ලන් එක එක විදිහට ටෙස්ට් කරලා බලුවා රූපේ කොහෙද තියෙන්නේ කියලා. ලොකු මැටි වලින් කලයක් වගේ එකක් ඇතුළට දාලා පොඩි හිලක් තියලා බලුවා මම යනවද රූපේ ඉඳලා. එළියට යනවද මෙයා මැරෙනකොට මම කියන එක්කෙනා එතන ඉන්න පුද්ගලයා යනවද? හොපු රජ කෙනෙක් හිටියා. ඊළඟට කෑලි කෑලි වලට කපලා කපලා බලනවා කොහෙද ඉන්නේ මම කියලා. ඒ කාලේ මේ බුද්ධ කාලේ හොයලා තියෙනවා. ඒ හොයන අය කොහොම හරි හොයනවනේ. නේද? ඔහොම හොයලා හොයලා හම්බුන්නේ නැහැ. ඔව්. ඉතින් මේ දැන් ඔන්න බලන්න රූපය මුල් කරගෙන හතර ආකාරයකට මේ සක්කාය දිට්ඨිය එන්න පුළුවන්. ඔය වගේම වේදනාවල්ලගෙනත් හතර ආකාරයකට හිතෙන්න පුළුවන්. මම ඉන්නවයි කියලා. සක්කාය දිට්ඨිය එන්න පුළුවන්. නේද? ඒ වගේම සංඥාව සංකාරයේ විඥාණය. ඔව්. එතකොට හතරේවා පහක් එන්න පුළුවන්. නේද? හතරවරක් පහ 20යි 20 ආකාරයකට එන්න පුළුවන් මේ සක්කාය දිට්ඨි. ඒ 20ම තියනවා කියන එක නෙවෙයි. කොහෙන් හරි එකක් ආවොත් ඒ සක්කාය දිට්ඨිය තියෙනවා. කීපයක් ආවත් තියෙනවා. නේද? එහෙනම් ඔය අපි හොඳට විමසන්න වෙනවා මේවා එකින් එක අරගෙන. පංචපාදානස්කන්ධය වෙන වෙනම අරන් විමසන්න වෙනවා මෙතන ඉන්නවද මම කියන කෙනා. කියන එක හොඳට විමසන්න වෙනවා. ඒක එතකොට උදව් වෙනව නේද සක්කාය දිට්ඨිය නැති කරන්න. දැන් ඔය මුල් කරගෙන නම් සක්කාය දිට්ඨිය එන්නේ. ඒව ටික හොඳට විමසීම උදව් වෙන්න ඕන. මේක වැරදි දෘෂ්ටියක් නම් ඒක නැති කරගන්න. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මාර්ගය දේශනා කරනවානේ. මොකද්ද මාර්ගය? ආරියෂ්ටාංගික මාර්ගය. ආරියෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? නිවැරදි දැකීම. නේද? නැත්තම් හරි දැකීම. මොකද්ද හරි දැකීම කියන්නේ? ඇත්තටියෙන් දැකීම. දැන් ඒ සම්මා දිට්ඨිය ඇති වුණොත් තමයි හරි දැකීම ඇති වුණොත් තමයි ඊතුරු මාර්ගාංග උපදින්නේ. එතකොට මේ සම්මා දිට්ඨියේ දැන් මේ අපි කතා කරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. නැත්තම් ලෝකෝත්තර මාර්ගනේ. නේද? ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ කොහොමද? එහෙනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න වෙනවා. ඉතින් ඔන්න ධර්මයේ පෙන්නලා තියෙනවා ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න විදි කීපයක්. හරි. එකක් තමයි දුක කියන්නේ මොකද්ද කියලා හොඳට පිරිසිඳ දකින්න. නිකන් දැනගන්න නෙමෙයි. ඒකට අවබෝධ කරගන්න. දුක්ඛේ ඥාන කියන එක ඇති කරගන්න. ඊළඟට දුක ඇති වෙන්නේ ඇයි කියලා අවබෝධ කරගන්න ඕන. ඊළඟට දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕන. හරි. ওই තුන අවබෝධ වුණොත් තමයි මාර්ගය අවබෝධ වෙන්නේ. හරි දුක නැති කරන්න නම් මොකක්ද මාර්ගය වෙන්න ඕන කියලා. ඔන්න ඔහොම කෙනාට සම්මා දිට්ඨිය ඇති වෙනවා කියලා. ඕවා ගැන දැනුමක් එනකොට, ඒ කියන්නේ සත්‍ය ඥානයක් එනකොට. ඒ සත්‍ය ඥානය කියන්නේ අවබෝධ කළාම නෙමෙයි, මේක මෙහෙම්මමයි කියලා නිකන් දැක්මක් ගැන. හරි, මේක සත්‍යයක්. දුක කියන එක සත්‍යතාවය. දුකට හේතුවක් තියෙනවා කියන එක සත්‍යතාවය. දුක්ඛ නිරෝධයක් කරන්න පුළුවන් කියන එක සත්‍යතාවය. එහෙනම් එයා හොයනවා ඒකට මාර්ගය මොකක්ද? නැහැ, චතුරාර්ය සත්‍ය ගැන අවබෝධෙන් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒක විද්‍යාව. හරි. ඒක නම් අහලා ඇතිනේ. ඒ වුණාට ඒක විතරක් නෙමෙයි සම්මාදිට්ඨිය ඇති කරගන්න විදි කියලා තියෙන්නේ. වෙනමම සූත්‍රයක්ත් තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය කියලා. ඒකේ පෙන්නනවා 16 ආකාරය සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් විදි. හරි. ඉතින් තවත් සූත්‍ර කීපයක තියෙනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න විදි. දැන් රෝහිතස්ස සූත්‍රය කියලා එකක් තියෙනවා. රෝහිතස්ස. රෝහිතස්ස කියන්නේ ඒකත් හරි ලස්සන කතාවක්. එයා මේ ලෝකේ කෙලවර හොයන්න ගියා. 이르දි බලයක් ලබාගෙන ඈ ගහ ලෝකවලට විශ්වයේ ඈතට ඈතට ගියා. 이르දි බලය. ගිහින් අවුරුදු 100ක්ම ගියා. හරි. බොහොම වේගෙන්. අද තියෙන යානාවලට වඩා බොහොම වේගින් ගියා. හැබැයි එයාගේ ආයුෂ ඉවර වුණා. ලෝකෙ කෙලවර හම්බ වුණේ. ඉතින් ඒක අතීත කතාව. ඊට පස්සේ දැන් එයාට දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා, ඔහොම ගිහින්නම් මේ බාහිරෙන් ලෝකෙ කෙලවරක් කවදාවත් හොයන්න බෑ. හරි. බාහිරෙන් ලෝකේ කෙලවරක් හොයන්න බෑ. හැබැයි නිවන් අවබෝධ කරන්න නම් ලෝකේ කෙලවර දකින්නත් ඕන. ලෝකේ කෙලවර දකින්න නැතුව නිවන් අවබෝධ කරන්නත් බෑ. බාහිරෙන් ගිහිල්ලා හොයන්නත් බෑ. ලෝකේ කෙලවර දකින්න නැතුව නිවන් අවබෝධ කරන්නත් බෑ. කොහොමද ලෝකේ කෙලවර හොයාගන්නේ? එතකොට ඒකට කිව්වා ලෝකය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. ලෝකය හටගන්නේ ඇයි කියලා දැනගන්න ඕන. ලෝක සමුදය, ලෝක නිරෝධය දැනගන්න ඕන. එතකොට මාර්ගයේ වැටහි. හරි. ඒකෙන් පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගන්න. ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා දැනගන්න කෙනාට හැකියාව තියෙනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න. සම්මාදිට්ඨිය කියන්නේ රහත් වුණා නෙවෙයි, මොකද්ද, මාර්ගේ පටන් ගත්තා. ආර්ය මාර්ගයට වැටෙන්න පටන් ගත්තා. මේ සක්කාය දිට්ඨිය නැති කරන මාර්ගයට පටන් ගැනීම සම්මාදිට්ඨිය ඇති කිරීම කියන්නේ. හරි. ඒක ඇති කරන්න ඕන. ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් ගන්න ඕන. එහෙම කෙනාට තමයි මාර්ගයට වැටෙන්නේ, සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. දුක මොකද්ද, දුක්ඛ සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් ඇති කරගත්තොත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් ගත්තොත් එහෙම කෙනාටත් පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගන්න. තව තැනක කියනවා රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියන කෙනාටත් පුළුවන්කම තියෙනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න. හරි. දැන් ජාති තුනක් ගත්තා නේද? දුක, ලෝකය, රූපය. ඕවා ගැන හතර ආකාර අවබෝධයක් එන්න ඕන. දුක, ලෝකය, රූපය. දැන් ලෝකේ කිව්වත් රූප කිව්වත් එකම නෙමෙයිද? රූප ගොඩක් නේද ලෝකේ කියන්නේ? රූප ගොඩකට නේද අපි ලෝකේ කියන්නේ? ඒ රූපය ගැන දැනගත්තත් එකයි ලෝකය ගැන දැනගත්තත් එකයි නේද? රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියලා දැනගත්තු කෙනාට අමුතුවෙන් ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා දැනගන්න අවශ්‍ය නැහැ නේ? ඒ දෙකම එකයි නේද? ඊට බලන්න සම්මා දිට්ඨිය, එකකින් සම්මා දිට්ඨිය ගත්තොත් අනිත් එකත් ඇවිල්ලා. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලෝකය කියන්නේ දුක. එහෙනම් ලෝකයේ ওই හතර ආකාරي දැක්කම දුකෙත් ওই හතර ආකාරي දැකලා. දුක කියන්නේ මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. ඒ සම්මා දිට්ඨියටත් ඒක ගැලපෙනවා නේද? ඉතින් මේ වෙනස් විදි ටිකකින් කියලා තියෙන්නේ බලනකොට එකම දැක්මක්. නේද? ලෝකයෙන් මිදෙන මාර්ගය කිව්වත්, දුකෙන් මිදෙන මාර්ගය කිව්වත්, රූපයෙන් මිදෙන මාර්ගය කිව්වත් එකයි. එනවා. හැබැයි එක එක්කෙනාට ඔය එකක් අල්ලගෙන ඒකෙන් තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඔව්, කෙනෙකුට රූපයක් අල්ලගෙන ඕකෙන් තේරුම් ගන්න පුළුවන්. කෙනෙකුට ලෝකයක් අල්ලගෙන ඕකෙන් තේරුම් ගන්න පුළුවන්. කෙනෙකුට දුක කියන එක අල්ලගෙන ඒකෙන් පුළුවන් තේරුම් ගන්න. කෙනෙක් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඒක තමන්ට ගැලපෙන පහසු ක්‍රමයක් හොයාගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, එකකින් සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් අනිත් එකටත් ගැලපෙනවා. සම්මා සංකප්ප නෙමෙයි. දැන් දුකේ සම්බන්ධ කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගත්තා නම් ඒක ලෝකෙටත් ගැලපෙන්න ඕන, රූපෙටත් ගැලපෙන්න ඕන. දැන් මන් දුක හොඳට අවබෝධ කරගත්තා, සමුදය අවබෝධ කරගත්තා, නිරෝධෙත් දන්නවා, මාර්ගෙත් දන්නවා කිව්වට ලෝකේ දන්නේ නැත්නම්, රූප ගැන දන්නේ නැත්නම් ඒක හරි සම්මා දිට්ඨියක් වෙන්න බෑ නේද? ඔකයි අපි ධර්මයට ගැලපෙනවද කියලා බලන්නේ ඔහොමයි. කවුරුවත් කිව්වට නෙමෙයි, Tamanටම බලන්න පුළුවන්. දැන් කවුරු හරි කිව්වොත් ආවන්න, දැන් ඔයාට සම්මා දිට්ඨිය ඇති වුණා නැත්නම් ඊටත් වඩා කියනවනේ, ඔයා දැන් සෝවන් වුණා කියලා කිව්වයි කියමු. සෝවන් වුණා නම් අනිවාර්යෙන් සම්මා දිට්ඨිය තියෙන්න ඕන නේද? බලන්න පුළුවන්. දැන් මට පේනවාද ලෝකයයි, ලෝක සමුදයයි, නිරෝධයයි, මාර්ගය. ඒක අවබෝධයක් තියෙනවා. එහෙම නැත්නම් රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද, අවබෝධයක් තියෙනවා. දුක කිව්වට ඒක හරියටම පැහැදිලි නෑ. මොකද්ද මේ දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි ඕකෙන් විතරක් කිව්වට අරවෙන් චෙක් කරන්න පුළුවන් මේ හරි අවබෝධයද කියලා නේද? ඒක අපි අහලා තියෙනවානේ අනිත් පැත්තේ ලෝකෝත්තර මාර්ගය කියලා. ඒ කියන්නේ ලෝකෙන් මිදෙන මාර්ගය. එහෙනම් නැත්තම් ලෝකේ ඉක්මවා යන මාර්ගයක්. නේද? ඒකට පේන්න ඕන මේ සම්මත ලෝකයෙන් මිදෙන මාර්ගයක් වෙන්නත් ඕන මේක කියලා. ඒ කියන්නේ ලෞකික ස්වභාවය වෙන්න බෑ ලෝකෝත්තර දෙයක්. ඒ කියන්නේ කෙනෙක් ලෝකේ දකින්න, ලෝකෙට අයිති දැක්ම දකින්න කෙනෙක්, එයා ලෝකෝත්තර නෙවෙයි නම් ඒ දැක්ම වෙන්න බෑ මේ කියන දැක්ම. එතනින් එහාට ගිය ලෝකේ ඉක්මවා යන, ඒගොල්ලන්ගේ ලෝකේ ඉක්මවා යන දැක්මක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට තිරිසන් සතෙක් දකින්න ලෝකයේ මට්ටම කවදාවත් ලෝකෝත්තර වෙන්න බෑ නේද? ඒ මට්ටම ඉක්මවා ගිය දැක්මක් වෙන්න ඕන ලෝකෝත්තර දැක්ම, නැත්තම් සම්මා දිට්ඨිය කියනකොට. එතකොට අර බල්ලා දකින මට්ටමෙන් නම් අපි දකින්නේ ඒක කවදාවත් ලෝකෝත්තර වෙන්න බෑ. බල්ලෙක් ඇහැ පාවිච්චි කරන මට්ටමෙන් නම් අපිත් ඇහැ පාවිච්චි කරන්නේ. ඒක ලෝකෝත්තර මට්ටමක් වෙන්න බෑ, ලෝකෝත්තර දැක්මක් වෙන්න බෑ. නේද? ඔව්. ඒ කියන්නේ අපිත් ඒ විදිහට රැවටෙනවා නේද? දැන් බල්ලා වතුරට එබිලා හිතනවා බල්ලෙක් ඉන්නවා කියලා. නේද? එතකොට බල්ලා ඇහැ පාවිච්චි කරලා නේද මේ දෘෂ්ටියට එන්නේ. එහෙන් දැන් උගෙන් ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ වතුරේ කියලා, ඌ මොකද්ද කියන්නේ? පේන හින්දා. හරි. ඇයි එහෙම මතයකට ආවේ? මේ පේන හින්දා. ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? මේ පේන හින්දා කියලානේ කියන්නේ. ඒ බල්ලා ඇහැ පාවිච්චි කරලා තියෙන ලෝකෙට අයිති දැක්මකින්. ඒක කවදාවත් ලෝකෝත්තර නෙමෙයි. දැන් අපි බලන්න ඕන අපි ලෝකෝත්තර දැක්මක නම් ඉන්නේ. අපේ ඇහැට පේන දේකුත් අරගෙන බලන්න ඕන අර බල්ලා දැකපු මට්ටමෙන්ද අපිත් දැක්කේ. දැන් තමන් කැමති දෙයක් ඇහැට පේන දෙයක් අරගෙන හිතන්න. දැන් මෙතන මොකද්ද මේ? ඩෙස්ක් එකක් තියෙනවා නැත්නම් මේසයක් තියෙනවා. හරි. දැන් ඇයි ඩෙස්ක් එකක් තියෙනවා කිව්වේ? පේන නිසා. එහෙන් දැකලා තමයි කිව්වේ. නේද? දැන් අපි ඇහැ පාවිච්චි කළේ පේන දේ තියෙනවමයි. නැත්තම් ලෝකෙට අයිති. ලෝකෙට අයිති කියන්නේ රූපයක්. සතර මහා ධාතු රූපේ. කියන එහෙම බාර ආරන්ද නැද්ද? බාර ආරන්ද. නේද? ඩෙස්ක් එකක් තියනා තියෙන හින්දා තමයි මට පේනුනේ. නැත්තම් පේන නිසා පේන දේ එහෙමම තියෙනවා. කියන දැක්මකින් නේද ඔය කිව්වේ දැන්? දැන් අපි ඇහැ පාවිච්චි කළේ එහෙම් පෙන්වන දේ එහෙමම තියෙනවා. ඒතර බල්ලා ඇහැ පාවිච්චි කළෙත් එහෙමම නේද? පේන දේ එහෙමම තියෙනවා. අපිට හොඳටම පේනවා බල්ලා රැවටිලක් තියෙනවා. ඒක ලෝකෙට අයිති දෘෂ්ටියක් කියලාත් පේනවා. තිරිසන්සත්තුන්ට අයිති දෘෂ්ටිය. දැන් අපිත් ඒ දෘෂ්ටියෙන්ම නේද මේ ඩෙස්ක් එකක් තියෙනවා කිව්වේ? ඇහැට පේන දේ තියෙනවා. මේ ලෝකය නැත්තම් රූපය. මේ ලෝකෙට අයිති රූපය. නේද? මේ වගේ රූප ගොඩක් එකතු වෙලා තමයි අපේ මේ බාහිර ලෝකය හැදිලා තියෙන්නේ. ඈ? ඉතින් ඕකට කියනවා ඔවා මොනවින්ද හැදිලා තියෙන්නේ? සතර මහා ධාතු. ඒ ටික දැනගත්තේ කොහොමද? භාවනා කරා. නෑ?
යා
පොත්වලින් හරි පොත්. ඕකට තමයි කියන්නේ විදර්ශනය කරනවා කියලා නේ. සතර මහා ධාතු කියලා ඉගෙන ගත්තා නේද? විදර්ශනය කරන්න. ඔය ඩෙස්ක් එක වගේ පෙනුනට ඔතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඈ? ඔහොම කරපු එක ඉතින් විදර්ශනය කියලා හිතන් ඉන්නවා. විදර්ශනයක් තමයි එක්තරා විදිහක. හැබැයි අපි දැන් හොයලා බලන්න ඕනේ ඒකෙන් ඔව් සක්කාය දිට්ඨිය නැති වෙන විදර්ශනයක්ද ඒක කියන්නේ. ඈ? ඒ කියන්නේ එක පැත්තකින් දුක දුකට හේතුව දුක්ඛ නිරෝධේ මාර්ගය. අන්න ඒ අවබෝධයෙන් ආපු සම්මා දිට්ඨිය ඇතුවද ඒ බැලිනේ. එහෙම නැත්නම් ලෝකයේ ලෝක සමුදය නිරෝධේ මාර්ගය ඔය අවබෝධේ ඇතුව දකින දැක්මක්ද? එහෙනම් රූපය රූප සමුදය නිරෝධේ මාර්ගය. නේද? ඔය අවබෝධේ ඇතුව එන අවබෝධයකට යයිද? ඔය තියෙන රූපේ සතර මහා ධාතු කියලා බැලුවොත්. ඒක බලන්න අපි දැන් ඕක බල්ලට දාලා බලන්න ඕනේ. දැන් බල්ලට ඉගැන්නුවොත් ඔය පේන බල්ලා බල්ලෙක් නෙමෙයි කියලා නෙමෙයිනේ කිව්වේ. දැන් පේන ඩෙස්ක් එක ඩෙස්ක් එකක් නෙවෙයි කියලාද කිව්වේ? නෑ. සතර මහා ධාතු. ඒ ඩෙස්ක් එකක් වගේ පෙනුනට ඔතන තියෙන්නේ සතර මහා ධාතුව. සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපය. එතකොට දැන් අපි බල්ලට කිව්වොත් ඔය බල්ලෙක් වගේ පෙනුනට ඔතන තියෙන්නේ සතර මහා ධාතු රූපයක්. කිව්වොත් හරිද? එතකොට දැන් අපි ඇහැ නිසා පෙනීලා රූපයක් තියනවා කියලා බාරගත්තා. ඒ රූපේ සතර මහා ධාතුව කියලා බැලුවොත් අපිට සත්‍ය අවබෝධ වෙයිද? මම දැන් නුවණින් හිතන්නවා. එහෙනම් බල්ලටත් අවබෝධ වෙනවා. ඔය පේන දේ සතර මහා ධාතුයි කියලා බලබලා ඉන්න එතකොට ලෝකෝත්තර වෙයි. වෙයිද? මොකද්ද අඩුවක් තියෙනවනේ. දැන් ඔය විදිහට දැන් තමන් කරන භාවනා බලන්න ඕන ධර්මයට ගලපලා. මේකෙන් මේ අවබෝධය එයිද? තව මොනවද කරපු භාවනා? විදර්ශනා භාවනා. සෝවන් වෙන්න හිතාගෙන කරපු භාවනා ඇතින මොකද්ද ඉස්සෙල්ලා කියපු වාක්‍ය? මේ ඇස හේතුන් නිසා හටගත්තු. දැන් හේතුන් නිසාද හටගත්තේ? මොනවාද හේතු? මේ ඩෙස්ක් එක දැන් හටගත්තේ. ලී වලින් නැත්තම් සතර මහා ධාතුව. සතර මහා ධාතුවෙන්ගේ එකතුව. දැන් හේතුඵල පේනවා නේ. දැන් බල්ලට අපි කියන්නේත් ඕකනේ හේතුඵල බලන්න. ඔය සතර මහා ධාතුව නිසා හටගත්තු බල්ලි. දැන් අවබෝධය එයිද? නැත්තම් සක්කාය දිට්ඨිය නැති වෙයිද? කියන්නේ දැන් බල්ලට මම ඉන්නවා කියන දැක්ම නැති වෙයිද? ඔතන ඔය සතර මහා ධාතු ඔය සතර මහා ධාතු කියා බලාගෙන බලාගෙන ගියාම අපි හිතමු ඌට බල්ලෙක් නෙමෙයි පේන්නේ සතර මහා ධාතුව කියලා අවබෝධ වුණා කියලා. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙයිද? නෑ නේද? ඇයි? තාම මම කියන බල්ලා ඉන්න අර බාහිරේ සතර මහා ධාතුව තියෙනවා කියලා දැනගන්න මෙතන ඉන්නවා මම. සක්කාය දිට්ඨියෙන් හදපු බල්ලයි. දැන් මේ ඩෙස්ක් එක සතර මහා ධාතු කියලා බලලා බලලා කවදා හරි පෙනුණා කියමු. මම නැති. මමනේ දැක්කේ. නේද? ඒ දැකපු දේ වෙනස් කළා විතරයි. ඩෙස්ක් එක නෙවෙයි සතර මහා ධාතුව කියලා වෙනස් කළා. ඒ වුණාට දැකපු කෙනා. ඉතින් නැති වෙයිද සක්කාය දිට්ඨිය? නැහැ දැන් බලන්න. ඒ කියන්නේ අපි දැකලා නැහැ ඊතන අවබෝධයක් තියෙනවද? රූපේ මොකද්ද? සමුදේ මොකද්ද? නිරෝධේ මොකද්ද? මාර්ගේ මොකද්ද? නැහැ. සම්මා දිට්ඨිය නැහැ. නේද? අන බලන්න සම්මා දිට්ඨිය කියන එක හරි වැදගත්. හරි. දැන් නිකන් ඒ බල්ලාගේ උපමාවෙන් හිතුවොත් දැන් බල්ලාගේ වතුරෙන් පේනවා මෙහෙම නේද? දැන් අපි පෙනෙන බව නැති කරන්න පුළුවන්ද? වතුරට ඒගුණහන් බල්ලෙක් වගේ පේනවා, ඡායාවක් පේනවා. ඒ පේන්නේ මොකක් හින්දාද? ඇස නිසා. දකින්න පුළුවන් ඇහක් තියෙනවා. එහෙනම් තව විදිහක් මොකද්ද? පේන බව නැති කරන්න ඇහැ අන්ධකලා නම් පේන්නේ නැහැ. එතකොටත් හිතෙන්න පුළුවන් එහෙනම් මුලා වෙන්නේ නැහැ නේ. මුලා වෙලා ඔව්. දැන් එහෙම දෙයක්ුත් නෙමෙයි මේ නිවන කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ. හ්ම්. ඒක බුදුහාඳුර වහම ලස්සනට විස්තර කරනවා. මේ ඇහැ අන්ධ කර ගැනීම නෙමෙයි. ඇහෙන් රූප දැකලා රූප බාර ගන්න නැතුව ඉන්න ඕන. නේද? නිමිති ගන්න නැතුව ඉන්න ඕන. නිමිති කියන්නේ ඉතුරු කරගන්න ඒවා. දැන් බල්ලා වතුරට එබිලා නිමිත්තක් ඉතුරු කරගන්න ඒක සිහි කරගෙන අන්න බල්ලෙක් කියලා මතක් කරගන්න පුළුවන් ආයි. ලැබෙන මොහොතේ විතරක් නෙමෙයි. ආයි ගොඩට ගියා කියන්නේ. ගහක් යටට ගිහිල්ලා දැන් මතක් කරනවා. අන්න මෙහෙම බල්ලෙක් හිටියන්. දැන් මොකද්ද මේ මනසට අරමුණු කරන්නේ? අර ඉතුරු කරගත්තු නිමිත්ත. ඇහෙන් රූප දැකලා නිමිත්තක් ඉතුරු කරගත්තා ආයි මතක් කරගන්න. හරි. අකැණේ චක්ුණා රූපං දිස්වා ඇහෙන් රූප දැකලා නිමිත්තක් ගාහි හෝති. නිමිති ඉතුරු කරගත්තා. රහතන් වහන්සේ ඕකේ අනිත් පැත්ත. චක්කුණා රූපන් දිස්වා එහෙන් රූප දැකලා න නිමිත්තක් ගාහි හොති. නිමිති ඉතුරු කරගන්න. නිමිති ඉතුරු කරගන්න. කියන්නේ සටහන් ඉතුරු කරගන්නේ නැහැ. එහෙන් දැක්කට පස්සේ. දැන් ලෝකේ යන්නේ කියලා එහෙම නෙමෙයි. එහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගත්තු එක ඕනනම් ආයේ සවහගෙනත් මතක් කරලා දකින්න පුළුවන් ඒ විදිහට. නේද? ඔව් දැන් අපි දැක්ක දෙයක් අපිට ඇහැ වහගෙන මතක් කරන්න පුළුවන් නේද? දැන් gedara මතක් කරන්න පුළුවන් නේද? ඒ විදිහටම දකින්න පුළුවන් නේ. කොහොමද දකින්නේ? ගේ පේනවද? නෑ. මොකද්ද මේ දකින්නේ? නිමිති. ඇහෙන් දැකලා ඉතුරු කරගත්තු නිමිති තමයි ඔය දැන් මතක් කරගන්න. නේද? එතකොට අන්න ඒ ලෝකෙට අයිති දැක්ම. හරි. රහතන් වහන්සේ එහෙම නිමිති ඉතුරු කරගන්නේ නැහැ කියන එක ඉන්නේ අවබෝධයක් තුල. මෙතන වෙන්නේ මොකක්ද කියලා. දැන් බල්ලට අවබෝධයක් ඇති වුණොත් ඔය බල්ලෙක් ඉන්න හින්දා නෙමෙයි මේම ඇහෙන් මේ දකපු දෙයකට හිතෙන් හදලා ඒක එතන වුණ මේ මුලාවක් හින්දායි මෙහෙම බල්ලෙක් ඉන්නවා කියලා හිතුනේ. අන්න ඔය දේ අවබෝධ කරගත්තු දවසට ඌට එහෙම මතක් කරගන්න පුළුවන් වෙයිද අර වතුරේ ඉන්න බල්ලෙක් කියලා? නෑ. එහෙම නිමිති ඉතුරු වෙන්නේ නෑ නේද? හරි. ඕනම් බල්ලෙක් වගේ පෙනුණා කියලා නම් මතක් කරගන්න පුළුවන් වෙයි. එන්නට බල්ලෙක් ඉන්නවා කියලා. එහෙම එන්නේ නෑ. අවබෝධේ නැති තාක්කල් තමයි එහෙම මතක් වෙනා නම් මතක් වෙන්නේ. හරි. ඉතින් අපටත් ඔන්න ඔය අවබෝධයක් ගත්තොත් ඒ தත්වෙට එන්න පුළුවන් වෙයි. නේද? ඇහෙන් රූප දකිනකොට සක්කාය දිට්ඨිය ඇති නොවන මට්ටමකට. දැන් අපි ඇහෙන් රූප දැකලා මම ඉන්නවා කියලා හිතෙන මට්ටම කියන්නේ සක්කාය දිට්ඨිය ඇති වෙනවා. කණෙන් ශබ්ද අහලා මම ඉන්නවා කියන අදහස එනවා කියන්නේ සක්කාය දිට්ඨිය ඇති වෙනවා. මමයි මේවා අත්දකින්නේ. නේද? ඒකට අපි කරනවා නම් වැඩ පිළිවෙලක් කරන්න ඕන ඕනෝක නැති වෙන විදිහේ වැඩ පිළිවෙල. ඕකෙන් මිදෙන විදිහේ වැඩ පිළිවෙල. නේද? එහෙම වැඩ පිළිවෙලක් පටන් ගත්ත දවසට කියන්න පුළුවන් ඔන්න සෝවාන් මාර්ගයට වැටුණා කියලා. ආර්ය මාර්ගයට වැටුණා කියලා. නේද? එහෙම නැතුව කියන්න පුළුවන්. ඒකයි. මං මේ භාවනා කළා මේ භාවනා කළා කියලා. එහෙම කිව්වට හරියන්නේ නැහැ. තමන්ට ලොකු විශ්වාසයක් එන්න ඕන මෙන්න මේ විදිහටද බලාගෙන ගියොත් නම් මෙන්න මේ වැරදි දැක්මක් තියෙන එකෙන් මිදෙයි. සක්කාය දිට්ඨිය නැති කියලා අවබෝධයක් එන්න ඕන. ඒකයි මේක අවබෝධය ගත්තු කෙනාට තමයි මාර්ගය වැඩෙන්නේ. අවබෝධය ගන්න ධර්මය විමසන්න ඕන. මේ ඔය දැන් විමසීම තමයි මේ කරන්නේ. හරි. මෙහෙම දෙකුයි වෙන්න ඕන කියන හොඳට විමසන්න. දැන් අපි ඉන්නවා දෘෂ්ටියක අපිට ඇහැට පේන දේවල් තියෙනවමයි කියන. ඉන්නවද නැද්ද? දැන් අර පොල් ගහක් තියෙනවා. එතන තියෙනවද නැද්ද? තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන දෘෂ්ටියක් කියන එක. අපේ මතයක්. ඇයි එතන තියෙනවා කියන්නේ ඇහැට පේන නිසා. දැන් අර බල්ලගේ උපමාවෙන් පේනවනේ ඒක දෘෂ්ටියක් කියලා. හැබැයි අපි කියන්නේ මේ බල්ලා රැවටුණා අපි රැවටුන්නේ නැහැ. ඇයි? ඇයි අපි රැවටිලා නැත්තේ කියලා දැන් හොයනවා. ඇයි අපි හිතන්නේ අපි රැවටිලා නැහැ කියලා? ටික දවසකින් නැතුව යනවා. දැන් මේ ඩෙස්ක් එකක් තියෙනවා. දැන් ඩෙස්ක් එකක් තියනවා කියනකොට අපි කියන අපි රැවටිලා නැහැ. නේද? තියෙන දෙයමයි අපි තියනවා කියන්නේ. රැවටිලා නැහැ කියන්නේ ඒක. නේද? ඇයි තව මොනවද සාක්ෂි තියෙන්නේ අපිට එහෙම කියන්නේ? ඇහෙන් දැකීම විතරද? අල්ලලා බලන්නත් පුළුවන්. අන්න අපේ දෙවෙනි සාක්ෂිය. දැන් අපි දකින දේ හරියි කියන. නේද? ඇහෙන් දකිනවා විතරක් නෙමෙයි ස්පර්ශ කරලා බලන්නත් පුළුවන්. දැන් බල්ලට එහෙම බෑ. ඇහෙන් දැක්කට ස්පර්ශ කරන්න බෑනේ. වතුරේ ඉන්න බල්ලා. ඒ හින්දා බල්ලා රැවටිලා. අපි රැවටිලා නෑ. ඇයි? අපි ඇහෙන් දකින දේ අල්ලලා බලන්නත් පුළුවන්. එහෙම නේද අපි කියන්නේ? අපි ඇහෙන් දකින දේ ස්පර්ශ කරන්නත් පුළුවන්. ඒ හින්දා අපි රැවටිලා නෑ. අපි තියෙන දෙයමයි දැකලා තියෙන්නේ. නේද? දැන් ඕක තව ටිකක් හොයන්න ඕන. අපි දැන් අල්ලලා බලන දේ ඇත්තද? දැන් ඔන්න නඩුවක් අහනකොට අපි සාක්ෂි විමසනවා නේද? හරි. එතකොට ඔන්න එක සාක්ෂිකරුවෙක් කියනවා ඒක එහෙමම තමයි වුනේ කියලා. දැන් එහෙනම් නඩුව එතනින්ම දිනවනවද? නෑරේ බොරු සාක්ෂියක් නම් දීලා තියෙන්නේ. එහෙමනේ ගොඩක් වෙන්නේ නේද? එක්කෙනෙක් නෙමෙයි ගොඩක් දානවා. එකම් බොරුව කියන්නේ. නේද? දැන් අපිත් හොයන්න ඕන අපේ සාක්ෂිය මේ සාක්ෂිකාරය හරිද කිව්වේ කියලා. කවුද සාක්ෂිකාරයා? අල්ලලා බලන එක. එහෙන් දැකපු දේ හරිමයි කියන ඔප්පු කරන්න අපි යදාගත්තේ අල්ලලා බලන්නත් පුළුවන්කම නේද? බල්ලා රැවටිලා කිව්වේ දෙවෙනි සාක්ෂිකාරයගෙන් ඒක ආවේ නැති හින්දා. නේද? දැන් අපි හරි කියලා අපි පිළිගත්තේ මේක විශ්වාස කරලා. අල්ලලා බලන කියන දේ හරි කියන එක. හරි. දැන් බලන්න අපි S2 වහගෙන අල්ලලා බැලුවොත්. දැන් එයා කියන දේ එහෙමනේ බලන්නයිනේ. එහෙන් දැකපු දේ අමතක කරන්න ඕන. හරි. දැන් ඩෙස්ක් එක එහෙන් දැකලා නැහැ. S2 වහගෙන ඇවිල්ලා අල්ලලා බලන්න කියලා. ඔකට තමයි අර බුදුහාමුදුරුවෝ දුන්නේ අර අන්දේ වළිය අල්ලනවා වගේ කියලා. අන්දේ ටිකක් ඇවිල්ලා අලිය අල්ලලා බලලා අලිය මේ වගේ කියන. දැන් ඒගොල්ලෝ කියන ඒවා හරිද? අන්න ඒ වගේ ආගෙන් තමයි අපි දැන් සාක්ෂි අරන් තියෙන්නේ. අනේ දැන් S2 පියාගෙන මෙහෙම ඇල්ලුවොත් ඩෙස්ක් එක ඇල්ලුවා කියලා හිත කියයි. එහෙනම් ඒක හරිද? හරිද බලන්නේ කොහමද? මේ අල්ලපු ටික අපි අල්ලපු ටිකනේ අහුනේ නේද? ස්පර්ශ වුනේ. ඒ ටික විතරක් කපලා අරගෙන පැත්තකින් තිබ්බොත්. ඔය ටිකට ඩෙස්ක් එකක් කියයිද? නෑ. එහෙනම් හිතනම් කියන්නේ ඩෙස්ක් එක ඇල්ලුවා කියලා. හිත මතක තියාගන්න හිත හැමතිස්සෙම විඥාණය මායාකාරය කියන දේ අපි ඇත්ත හොයන්න ඕන. ඊට මේ අහුණ ටික වෙනම අරන් බැලුවොත් ඕකට ඩෙස්ක් එකක් කියයි. නෑ එහෙනම් ඩෙස්ක් එකක් ද අල්ලලා තියෙන. එතන වැරද්දක් තියෙනවා නේ. ඕකේ අනිත් පැත්ත තමයි දැන් අපි ඇහෙන් දැකපු දෙයමද ඇල්ලුවේ.
සම්පූර්ණම ඇල්ලුවේ.
එතකොට හිතනවා සම්පූර්ණ මතකාලා අතකාලා වටේම බැලුවා. ඔව්. දැන් ඒ ඇහෙන් දැකපු දෙයද? ඇහැට පේනවද මේ අනිත් පැත්ත? ඒ ඇහෙන් දැකපු දෙයද දැන් අල්ලන්නේ එතකොට? ඇහෙන් නොදකපු පැත්තක් නේ. ඇහෙන් දැකපු දෙය හරිද කියන්නනේ දැන් මේ. අපි සාක්ෂි අහන්නේ. දැකපු නැති පැත්තක් ගැන කියලා වැඩක් තියෙනවා. නෑ ඔතනින් පේනවා ඇහෙන් දැකලා තියෙන්නේ ඩෙස්ක් එකද? නෑ ඇහෙන් අරන් තියෙන්නේ මේකේ සටහනක් වර්ණ සටහනක් ගත්තා. දැන් නිකමට හිතන්න ඩෙස්ක් එකක් හොඳට මේ විදිහටම පේන්න අර 3D විදිහට පේන්න ඇඳලා තියෙන ලස්සන චිත්‍රයක්. හරි තාත්විකයි කියන්නේ. ඕක පේනකොට හිතන අන්න ඩෙස්ක් එකක් තියෙනවා කියලා. නේද? එතනත් වෙන්නේ ඇහෙන් අර වගේම වර්ණ ඡායාව හදනවා ඇහි. ඒකට අපිට ඇත්ත ඩෙස්ක් එකයි අරකයි වෙන් කරගන්න බෑ. නේද? ඒ තෙන්දිත් අපි කියන අන්න ඩෙස්ක් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපිට කණ්ණාඩියකින් පේනවා කණ්ණාඩි තියලා තියෙනවා. කණ්ණාඩියක් කියලා අපි දන්නේ. එතකොට අපි කියන අන්න ඩෙස්ක් එකක් තියෙනවා. එතෙන්ට ගිහින් බැලුවොත් අහුවෙයිද ඩෙස්ක් එක? එතකොට අර බල්ලගේ මානසිකත් එන්නේ අපි ඈ පාවිච්චි කරලා දින්න. නේද? දැන් පේනවාද අපිත් රැවටීමක් වෙලා තියෙනවා කියලා? ඈ? ඔව් දැන් රැවටීම වෙලා තියෙන්නේ ඇයි? පේන දේ තියෙනවමයි කියන දැඩි විශ්වාසය. නැත්තම් තියෙන දේම පේන, ඒ විදිහටම පේනවා කියන දැඩි විශ්වාසය. ඒතර ඒක පේනවද ඒක වැරදි විශ්වාසයක් කියන එක. එහෙම යම් කිසි දෙයක් දැක්කනම් පෙනීම එක දෙයක් පවතින ස්වභාවය තව දෙයක්. පේන ආකාරයයි පවතින ස්වභාවයයි කියන්නේ එකක් නෙවෙයි. අන්න ඔකයි තේරුම් ගන්න. පේන ස්වභාවයයි පවතින බාහිරේ පවතින ස්වභාවයයි එකක් නෙවෙයි. හැබැයි අපි මෙච්චර කල් විශ්වාස කරන්නේ පේන ස්වභාවමයි පවතින කියලා. නේද? දැන් මෙතන ඩෙස්ක් එකක් තියනවා කිව්වේ ඔය විශ්වාසෙ ඉඳන්. පේන දේ එහෙමම පවතින. නැත්තම් පවතින දේම පේනවා. ඒ දෘෂ්ටි දෙකක්. එකක් තමයි පේන දේ එහෙමම පවතිනවා. පෙනෙන නිසා තියෙනවා. ඒක එක දෘෂ්ටිය. දෙවෙනි එක තමයි තියෙන නිසා පේනවා. ඒ දෘෂ්ටි දෙකෙන් කොයි එකේ හිටියත් රැවටෙනවා. හරි. පේන නිසා තියෙනවා නැත්තම් තියෙන නිසා පේනවා. ඒ කියන්නේ තියෙන දෙයමයි පේන්නේ. දැන් එතකොට වෙන් කරගන්න වෙනවා පෙනෙන ස්වභාවයේ එකක් පවතින ස්වභාවය වෙන එකක්. ඒක මොකද්ද කියන එක නෙමෙයි. මූලිකව වෙන් කරන්න පේන ස්වභාවයේ එකක් පවතින ස්වභාවයේ. පවතින ස්වභාවය කියන්නේ යථාභූත ස්වභාවය. නැත්නම් ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි එකක් අපි ඇහැ නිසා දැනගන්න ස්වභාවය තව එකක්. ඔක පැහැදිලි මදි නම් දැන් බලන්න අපි හැමෝටම මේ ඩෙස්ක් එක එක විදිහට පේනවා. නේද? දැන් අර බල්ලටත් ඒ විදිහටම පේන්නේ නැද්ද උක? උගේ ඇහි. එහෙම කියලා හිතනවා නේද? කූඹියෙක් හිටියත් ඌටත් මේ අපිට පේන ඩෙස්ක් එකම පේයිද? එහෙ නැත්තම් කූඹියට පේන දේවල් අපිට පේයිද? දැන් ඌට මේක ඇතුලේ ගෙවලුත් හදාගන්න පුළුවන්. අපිට ඒව පේනවද? ඌට මේක ගෙයක් කියලා පේන්න පුළුවන්. අපිට ඩෙස්ක් එක උනාට. නේද? ඔන්න බලන්න ඇහි මට්ටම අනුවත් වෙනස් වෙලා නේද? දැන් දෙවි කෙනෙක් හිටියානම් මේක විනිවිද දකින්න පුළුවන්. එහෙම හැකියාව තියෙනවා. මේක විනිවිද පේනවා නම් අපිට පේන ඩෙස්ක් එකම පේයිද දෙවියන්ට? නෑ නේද? අපි අර වතුරෙන් බලනවා වගේ පේනවා ඇති නේද? වතුරෙන් අපිට පතුල පේන්නේ එහා පැත්ත. බලන ආකාරය. ඈ? මේ ඇහි හැකියාවකුත් තියෙනවා යම් කිසි සකස් කරලා දීම. ඇහි මට්ටම අනුව මනුස්සය හැද්ද, දිව්‍ය හැද්ද, තිරිසන් සතෙක්ගේ හැද්ද නේද? ඒ ඇහි මට්ටම අනුවත් පේන ස්වභාවය වෙනස් වෙනවා. එතනිනුත් පේනවා නේද? පේන ස්වභාවය ඇහැ මත රඳා පවතින එකක්. පවතින ස්වභාවය අනේක. යථාභූත ස්වභාවය අනේක.
අපේ මුණක් වයස් සීමාවක් වෙනස් කරන පේනකින් වයසක කෙනෙකුට පේන හැටි.
ඔව්. අපේමත් ඇහැ එක එක මට්ටමට පේනකොට මනුස්සයා හැටමත් වෙන වෙන විදිහට පේන්න පුළුවන්. ඈ? ඒකෙනුත් තේරුම් ගන්න පුළුවන් පේන ස්වභාවය එකක් පවතින ස්වභාවය නැත්නම් යථාභූත ස්වභාවය තව එකක් කියන එක. ඔන්න දැන් විදර්ශනයෙන් දකින්න දේවල් ඕවා. ඒ කියන්නේ නුවණින් දකින්න ඕනේ. ඇහෙන් දකින්න බෑ ඕවා. නේද? අපි නුවණින් ප්‍රඥාවකින් විදර්ශනයකින් දකින්න දේවල් ටික. එතකොට පේන ස්වභාවය කියන්නේ අපේ මනසට පෙන්වන ස්වභාවය. ඇහැ නිසා පෙන්වුම් කරන ස්වභාවය. පවතින ස්වභාවය අපිට නිකන් යථාභූත ස්වභාවය නැත්නම් ඇත්ත ස්වභාවය කියලා කියන්න පුළුවන්. හරි. එතකොට අපේ ඇහෙන් පුළුවන් ද යථාභූත ස්වභාවය දැනගන්න? බැ. කවදාවත් බැ. දැන් උදාහරණයක් විදියට ඔන්න දැන් ඈත ගින්දර පේනවා කියලා හිතන්න. හරි. ගින්දර ගින්නක් ඇවිදිනවා. දැන් අපිට හිතන්නේ මොකද්ද? අතන හරි රස්නේ. අතෙන්ට මොනව හරි වැටුණොත් පිච්චෙනවා. කියලානේ හිතෙන්නේ. නේද? දැන් ඇහෙන් පෙන්නුවේ ගින්දර. ගින්දරේ වර්ණ ඡායාව. එතන තියෙන රස්නේ ගතිය පුළුවන් ද ඇහැට අරන් දෙන්න? අතන පිච්චෙනවා කියන එක ඇහැට අරන් දෙන්න පුළුවන්. ඒ රස්නේ ගතියට තමයි කියන්නේ තේජෝ ගතිය. දැන් එතන තියෙන තේජෝ ස්වභාවය ඇහැට දකින්න දැනගන්න පුළුවන්ද? බෑ. ඇහැට කියවන්නේ නැහැ. ඇහැට අර කහපාට හරි මොකක් හරි විතරයි අරන් දෙන්න පුළුවන්. නේද? එතකොට ඇහැට පුළුවන් කමක් නැහැ යථාභූත ස්වභාවය අරන් දෙන්න.
හරි.
පවතින ස්වභාවය මොකද්ද කියලා කියන්න ඇහැට හැකියාවක් නැහැ. එහෙන් ඒක විකෘති කරලා දෙන්න. හරි. එක් ස්වභාවයක් විකෘති කරලා දෙන්නේ. විකෘති කරනවා කියන්නේ දැන් අපේ තියෙන සයිස් එකම නෙමෙයි ඇහැ ඇතුලේ හැදෙන්නේ. නේද? කාචයකින් හැදෙනකොට මර පොල් ගහේ සයිස් එකේ පොල් ගහක් ඇහැ ඇතුලේ හැදෙනවා. විකෘති. නේද? වෙනස්. ඊළඟට ඔක උඩු යටි කුරුත් කරලා ඔක තව ටිකක් දන්න අය දන්නවා කාචයකින් කොහොමද හැදෙන්නේ කියලා. නේද? විකෘති රූපයක් මේ ඇහි හැදෙන්නේ. ඊළඟට ඇහි මෙහෙම අර ෆ්ලැට් මේ මේකක් නෙමෙයි ওই ප්‍රතිබිම්බය හැදෙන්න තියෙන්නේ නිකන් මෙහෙම එකක්. ඕක ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බය තවත් විකෘති වෙලා නේද? ඒක තියෙන විදිහටමද හැදෙන්නේ? නැහැ. හරි. ඉතින් හුඟක් වෙනස්කම් කරලා තමයි ඇහැ අපිට මේක අරන් දෙන්නේ. ඒකට කොහොමත් යථාභූත ස්වභාවය වෙන්න බෑ ඇහැ නිසා අද්දකින්. ඉතින් තේරුම් ගන්න ඇහෙන් දැනගන්න ස්වභාවය එකක්, පවතින ස්වභාවය අනෙකක්. ඔන්න ඔය දැක්ම අපි අලුතෙන් ඇති කරගන්න වෙන. මොකද අපි පුරුදු වෙලාම තියෙන ඔය දෙක එකක් කියලා ගන්න. පේන ස්වභාවයමයි පවතින්නේ, පවතින ස්වභාවයමයි පේන්නේ කියලා. නේද? දැන් ඔතන අඩුවක් තියෙනවා. අපි ඔය දෙක වෙන් කරගන්න ඕන. හරි. ඔය විදිහටම තේරුම් ගන්න ඕන කන. කණෙන් අපට යම් කිසි දැනුවත් කරන ස්වභාවයක් තියෙනවා. ඒක පවතින යථාභූත ස්වභාවයම නෙවෙයි. යථාභූත ස්වභාවය අනෙකක්, කණෙන් දැනුවත් කරන ස්වභාවය තව එකක්. මොකද අපේ කනට ඇහෙන ප්‍රමාණයක් තියෙනවා. තව අර 20 ඉඳන් 20000 වෙනකන් ඒ සංඛ්‍යාතේ දන්න අයට පුළුවන් ඒක හිතාගන්න. ඒකෙන් එහා ඒවා අපිට අඩු ඒවා ඇහෙන්නෙත් නැහැ, වැඩි ඒවා ඇහෙන්නෙත් නැහැ. සරලට බල්ලට ඇහෙනවා ඊට වඩා. නේද? එතකොට බල්ලට ඇහෙන ලෝකෙ නෙමෙයි අපට තියෙන්නේ. කන නිසා ඇති වෙන්නේ. අපි දැනුවත්. ඒ තව හිතන්න පැත්තක්. දැන් ඇහැටත් ඕකම දාන්න පුළුවන්. ඇහැට පේන අපිට පේන්නේ දෘශ්‍ය වර්ණාවලියක් විතරයි. ඒකෙන් අඩු ඒවා පේන්නෙත් නැහැ, වැඩි ඒවා පේන්නෙත් නැහැ. ඒ හින්දා තමයි අපිට දැන් මේ හරියේ තියෙන රේඩියෝ තරංග පේන්නේ නැහැ. TV තරංග පේන්නේ නැහැ. ඒ උපකරණයක් දාලා වෙනස් කරලා තමයි අපි බලන්න නැත්නම් අහන්න වෙන්නේ. අපේ ඇහැ ඒවට සංවේදී නැහැ. නේද? ඒකෙනුත් පේනවා නේද? පවතින ස්වභාවය නෙවෙයි අපි මේ ඇහැ නිසා අත්දකින්නේ, කන නිසා අත්දකින්නේ. හ්ම්? යථාභූත ස්වභාවය නෙවෙයි. හැබැයි යම් කිසි දෙයක් අත්දකිනවා. එහෙම නෑ කියන්නෙත් නෑ. හරි? මුකුත් අත්දකින්නේ නෑ කියනවත් නෙවෙයි. ඒක ඇත්ත නෙවෙයි. යම් කිසි දෙයක් අත්දකිනවා ඒක ඇත්ත නෙවෙයි. ඇත්ත ස්වභාවය නෙවෙයි. එතකොට අපි අත්දකින්නේ ඇහැ නිසා සකස් කරලා දෙන ලෝකයක්. කන නිසා සකස් කරලා දෙන ලෝකයක්. නාසය නිසා සකස් කරලා දෙන ලෝකයක්. නේද? ඒවට අහු වෙන්නේ නැති ඒවා අපේ ලෝකෙට නැහැ. ඊළඟට වෙනස් සැහක් තියෙන කෙනාට අහු වෙන ලෝකෙ නෙමෙයි අපිට තියෙන්නේ. වෙන ජීවියෙකුට නේද? දැන් 30ක් තලයක් කිව්වනේ. ඔය එක එක තලයේ අයට අහු වෙන ලෝක නෙමෙයි දැන් අපිට අහු වෙන. ඒගොල්ලන්ගේ ආයතන මට්ටමට ඒගොල්ලන්ට ලෝකෙ හැදෙන. දැන් බලන්න ආයතන වලින් සකස් කරලා දෙන ලෝකයක් නේද අපි ලෝකෙ කියලා පිළි අරන් තියෙන්නේ. හැබැයි ඒක යථාභූත ස්වභාවය නෙමෙයි, ඇත්ත ඇති හැටි නෙමෙයි. අපි හිතාගෙන ඉන්නවා ඒක හැමමයි කියලා. හිතාගෙන ඉන්න එකට කියනවා දෘෂ්ටි කියලා. මත. ඒකට අපි මේ දෘෂ්ටි ගොඩක තමයි ලෝකේ හදාගෙන තියෙන්නේ. නේද? මේක ඇත්තමයි කියන විශ්වාසයේ උඩ තමයි බාහිර ලෝකේ හදාගෙන තියෙන්නේ. එහෙන් පෙන්නන දේ පවතිනවමයි කියන විශ්වාසය තියනකන් තමයි ඔය ලෝකෙ පිළිගන්නේ. ඒතට ඔය දෘෂ්ටිය තමයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ. ලෝකෝත්තර දැක්ම නෙමෙයි. ලෝකෝත්තර දැක්ම කියන්නේ යථාභූත ස්වභාවය ඇත්ත ඇති හැටි අවබෝධ කරන දැක්මක්. ඒතට ඒකට ඇහැ ඉක්මවා ගිය දැක්මක් ගන්න ඕන. එහෙන් පෙන්නන මට්ටම පිළි අරන් හරියන්නේ නැහැ. හරි. දැන් මේකේ කොහොම එකපාරට වැටහෙන්නේ නැහැ. ටිකෙන් ටික ඔක තේරුම් ගන්න තියෙන්නේ. හරි. එකපාරටම රහත් වෙන්න බෑ. ඉස්සෙල්ලා පුළුවන්. සම්මාදිට්ඨිය ඇති කරගන්න. සම්මාදිට්ඨිය ඇති කරගත්තහම සෝවාන් මාර්ගයට වැටෙන්න පුළුවන්. ආර්ය මාර්ගයට. ඒක අනුව තව ටිකක් මාර්ගේ වැඩෙනකොට සෝවාන් වෙන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලා අවබෝධයක් ගන්න ඕන මේ සක්කාය දිට්ඨිය කියන එක මේ වැරදි විශ්වාසයක් නිසා ගොඩ නැගුණු දෙයක්. එහෙම හිතපු පළියට සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ. ඒක පටන් ගන්න. සක්කාය දිට්ඨිය නැති කිරීම. හරි. දැන් ඇහැ නිසා අපිට හිතෙනවා නම් ඇහෙන් දකින රූප නිසා මම ඉන්නවා කියලා. අපි ඕකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕන? ඇහැ ගැන හොඳට හොයන්න ඕන. ඇහෙන් කරන බොරුවක් තියෙනවා නම් ඒක තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගත්ත දවසට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. නේද? අර වතුරට එබෙන බල්ලා වගේ රැවටෙන්නේ නැති දවසක් එයි එතකොට. ඔව් ඒක හොයාගන්න නම් මේ ඇහැ කරන මුලාව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඇහෙන් රූපයක් දකිනකොට පොඩ්ඩක් සිහි කරන්න ඕන. මොකද්ද සිහි කරන්නේ? මේ පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා ඇහැ නිසා. හැබැයි ඔය යථාභූත ස්වභාවය නෙවෙයි. ඇත්ත ඇති හැටි නෙවෙයි. නේද? ඔන්න ඕක ටික ටික හිතට වද්දන්න ඕන. ඔව් දැන් සමහරුන්ට පේනවා මේ අර ඇඟ වටේ තියෙන රැස් වලල්ල. බුදුහාමුදුරන්ගේ හොඳට පේන්න තිබුණා කියනවනේ නේ. අපේ තියෙනවා ඔක. අපේ තියෙන එක මනුස්සයට පේන්නේ. හැබැයි ඇහැ ටිකක් ට්‍රේන් කළොත් ඒක දකින්න පුළුවන්. සමහරුන්ට පුළුවන් දකින්න. පේනවා. ඒ භාවනා කරලා ඒ හැකියාව ගන්න පුළුවන් ඒක දකින්න. ඒක දකින්නකොට පේනවා දැන් මෛත්‍රිය තියන අයගේ ඔක ටිකක් හොඳට විහිදිලා තියෙනවා. හරි තරහ තියන අයගේ ඔක අනිත්. ඒවා දැන් ඒ දැන් අපේ ඇහැට අහුුන්නේ නැති වුණාට සමහර කැමරා වලට අහුවෙනවා ඒක. ඔව් ඒ කියන්නේ අර ඒ රේන්ජ් එක දැන් ඇහැ සංවේදී නෑ. ඒ සංවේදී ලෙන්ස් එකකින් ගත්තාම ඒකේ ෆොටෝ ගන්න පුළුවන්. හරි ඒව අරන් තියෙනවා. හරි විද්‍යාත්මකව ඒවා ඔප්පු කරලා තියෙන්නේ මේවා තියෙනවා. තරහා ගියයි. ඒවා ඉතින් මෙහෙමයි පාට එක එක විදිහට හදන්න පුළුවන්. ඒ වුණාට මොකක් හරි
පාට නෑ
තියෙනවා. අපි ඒ ඕන එකක් අපිට පාට දාලා ඒක ඩිස්ප්ලේ කරන්න පුළුවන්. ගොඩක් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන දැන් ඔන්න ඔය මෙහෙම ධර්මතාවයක් තියෙනවා. අපි ඇහෙන් දකින දේම නිමෙයි පවතින ස්වභාවය. දැන් පවතින ස්වභාවය මොකක්ද කියන එක නිමෙයි මේ තාම කියන්නේ. අපි දැනට දකින දේ නෙමෙයි ඇත්ත ස්වභාවය, යථාභූත ස්වභාවය. හරි, එහෙම අවබෝධයක් ගන්න ඉතින් ඔන්න ඕක ටිකක් හිතට පුරුදු කරන්න ඕන. ඇහෙන් දෙයක් දකිනකොටම පොඩ්ඩක් ආපහු කියන්න පුරුදු වෙන්න. මේ ඇහැ නිසා පෙන්නුම් කරපු ස්වභාවය හිත දැනගත්තා, ඒක පෙන්නුම් කළා. හැබැයි යථාභූත ස්වභාවය නෙමෙයි ඔය කියන එක. දැන් අපි බල්ලට ඔන්න ඕක කරන්න පුරුදු කළොත් නේද, ඇහැ නිසා බල්ලෙක් වගේ පේනවා, ඒක හරි. හැබැයි ඕක නෙමෙයි යථාභූත ස්වභාවය. දැන් ඌ ඕක පුරුදු කර කර හිටියොත් දවසක පොඩ්ඩක් ඇත්ත දකින්න කිට්ටු වෙනවනේ අපේ මට්ටමේ. මේ පේන ස්වභාවයකට රැවටීමක් මේ තියෙන්නේ. යථාභූත ස්වභාවය වෙන එකක්, පවතින ස්වභාවය වෙන එකක් නේද? පේනවාද ටික ටික රැවටීමෙන් මිදෙන මාර්ගයක් ඕක කියලා? මේ ආයතන නිසා අපි රැවටෙනවා නම් අපි ඒක හිතට පෙන්වන්න ඕන. ඔය ආයතන විශ්වාස කරන්න එපා. පෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා, ඒක නෑ නෙවෙයි. හැබැයි ඕකෙන් පෙන්නුම් කරන්නේ යථාභූත ස්වභාවය නෙවෙයි, ඇත්ත ඇති හැටි නෙවෙයි. හරි, මොකද එහෙම හිතන්න හේතු තියෙනවා දැන් නේද? මම කීපයක් කිව්වා. තව හේතු ධර්මයේ ගොඩාක් කියලා තියෙනවා. ඔය පෙන්නුම් කරන එක විඥාණය කරන මායාවක් කියලා එහෙම කියලා තියෙනවා. හරි, ඒව තව තව පැති වලින් ඕක බලන්න පුළුවන්. දැන් තේරුම් ගන්න ඕනේ දකින්න තියෙන්නේ මෙන්න මේ වගේ දේ. දැන් ඕක දකින්න ඔන්න ඔය අවබෝධය එනකොට පේනවද දැන් ලෝකයයි ලෝක සමුදයයි අපිට හැදුන ලෝකේ ඇයි එහෙම හැදුනේ කියන දෙක තියෙනවා. දැන් මේ හේතු නොයදුනා නම් අපි හදාගත්තු ලෝකේ තියෙයිද? නැහැ. ඒ කියන්නේ දැන් ඔන්න දැන් බල්ලගෙන් හිතන්නකෝ. බල්ලගේ මට්ටමේ මුලා වෙලා ඉද්දි ඌට බල්ලෙක් ඉන්නවා වතුරේ බාහිරේ. දැන් ඒක තමයි උගේ ලෝකේ. ඌ පිළියරන්නේ රූපේ බාරගත්තානේ නේද? දැන් ඌ මේ දෙක වෙන් කරගෙන යන දැක්මකට ටිකක් අවබෝධයක් ගන්න උත්සාහ කරනකොට අවබෝධයක් තියනවා නේද? මේ හේතු යෙදුන හින්දායි ඔහොම ලෝකේ තියෙන්නේ. මේ හේතු යෙදුන්නේ නැත්නම් එහෙම ලෝකයක් නැහැ. හැබැයි තාම නැහැ කියන එක හරියටම දැකලා නැහැ. එහෙම දකින්න මාර්ගයක් තියෙනවා. ලෝකේ මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්න අවබෝධයක් ආවා. මාර්ගය පිළිබඳ. ඕක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. දැන් අපිට තාම මේක නැහැම කියලා එහෙම පේන්නේ නැහැ. මේ පේන ස්වභාවයයි පවතින ස්වභාවය දෙකක් කියලා ප්‍රත්‍යක්ෂ නැහැ. හැබැයි මේ හේතු යෙදිලා හින්දා අපි විශ්වාස කරන ලෝකයක් තමයි මේ පේන්නේ. ඒ හේතු යෙදුනේ නැත්නම් ওই ලෝකෙ නෙමෙයි යථාභූත ස්වභාවය. ඒතර අපි හදාගත්තු ලෝකෙයි සමුදයයි නිරෝධයයි අවබෝධය තියෙනවා. දැන් මාර්ගය තමයි ඔය හොයන්නේ. මම අර පොඩ්ඩක් බලන්න කිව්වේ මේ මාර්ගේ කෑල්ල. තව මාර්ග Tamanට හොයාගන්න පුළුවන්. ඒ මාර්ගය හැබැයි සම්මා දිට්ඨිය මතයි යන්නේ. නේද? අවබෝධය මොකද්ද කියන අදහස තියෙනවා. ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මාර්ගය. ඒ සම්මා දිට්ඨියෙන් ඇති වුණ මාර්ගයක් තමයි දැන් වැඩෙන්නේ. එතනින් පෙනෙයි සක්කාය දිට්ඨිය නිරෝධ වෙන පැත්තකට තමයි ඔය යන්නේ කියන එක. දැන් හැ පාවිච්චි කිරීම නිසා අපිට සක්කාය දිට්ඨියක් ඇවිල්ලා තියෙනවා නම් ඔතන තියෙනවා ඒ සක්කාය දිට්ඨියෙන් මිදීමේ මාර්ගයක්. මාර්ගය මොකද්ද කියන එක තාම හරියටම දන්නේ නැහැ. හැබැයි සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය තියෙන කෙනාට මාර්ගය හොයාගන්න පුළුවන්. හරි, ඒකයි මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම හරි වැදගත් වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ අපිට තේරෙන භාෂාවෙන් මම කියේ ලෝකය කියන්නේ මොකද්ද, ලෝක සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් එනවා. දැන් අපි හිතන සාමාන්‍ය ලෝකේ නිරෝධයක් අපිට දකින්න පුළුවන්. දැන් පොල් ගහක් තියෙනවා. ඔය පොල් ගහ නිරෝධ වෙනවා කියලා. අපි රහත් වෙන්න නම් ඕක නිරෝධ කරන්න ගියොත් එහෙම මේ ගස් ටික කපලා දාන්න වෙනවා ඔක්කොම. දැන් එහෙම නිරෝධයක් නෙමෙයි මේ තියෙන්නේ. මනසෙන් මවාගත්තු ලෝකයක් තියෙනවා මවන්න හේතු යෙදුන හින්ද. නේද? ඒ හේතු යෙදුන් නැත්නම් ඒක නිරෝධයි. ඒ කියන්නේ සත්‍ය අවබෝධයක් තුලින් තමයි මේක නිරෝධ වෙන්නේ. කියන්නේ ප්‍රඥාවක් තුලින් තමයි මේ ලෝක නිරෝධය කරන්න තියෙන්නේ. හරි? එළියේ තියෙන ගස් ටික කපලා නෙවෙයි. නුවණින් දැකලා. ඔව්. කියන්නේ ඇහෙන් රූප දැක්කට අපි කලින් ගත්ත විදිහට නිමිති ඉතුරු කරගන්න බෑ. ඇත්ත දකින්නකොට. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. පැත්තකට යන්න පුළුවන්. හරි. ඉතින් මේක ටිකක් නොතේරෙනවා වෙන්න පුළුවන් මේ කියන ඒවා. මොකද ඔවා ඔයිට කලින් අහලා නැති හින්දා. නේද? අහලා නැහැ. ඒක තමයි. ඉතින් බුදු කෙනෙක් අවබෝධ කරගෙන දේශනා කරද්දිම කියනවා මේවා පෙර නොඇසු විරු ධර්මතා අවබෝධ වුණේ කියලා. මීට කලින් මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් මාරෙක් කිසියම්ම කෙනෙක් නොඇසු විරු ධර්මතාවය පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලා කියනා නේද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. ඉතින් පෙර නොඇසු විරු ධර්මතාවයක් කියලා බුදුහාමුදුරුවම කිව්වා. හරි. එතකොට මේ ලෝකෝත්තර දැක්ම කියන එක අපි කලින් දන්න දැක්මක් වෙන්න බෑ. නේද? උපදින්නෙත් නැහැ. එතකොට මේක පෙර නොයසු විරු දැක්මක් ධර්මතාවය. ඒක බුදුහාමුදුරුවමයි දේශනා කරපතින්. අපි දන්න ටිකෙන් අපි ලෝකෝත්තරයි කියලා හිතාගත්තට හරියන්නේ නැහැ. දහමේ තියෙනවා පෙර නොයසු විරු දැක්මක් දකින්න. හැබැයි ඒක තේරුම් ගන්න බැරි එකකුත් නෙවෙයි. එහෙනම් තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ මේක සත්‍යයට තේරුම් ගන්න පුළුවන්. බේසිට නෑ බැරිත් නෑ. නේද? ඉතින් තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි. එහෙමත් දේශනා කළා. ප්‍රඥාවන්තයන්ට විතරයි බුදුදහම තියෙන්නේ. ප්‍රඥාව වඩන්න පුළුවන් අයට විතරයි බුදුදහම තියෙන්නේ. දැන් එහෙම කිව්වහන් හිතන්න එපා අනේ අපිට කොහෙද ප්‍රඥාව අපිට කිසි දැනුමක් නැහෙනිය කියලා. ඒ දැනුම නෙමෙයි මේ ප්‍රඥාව කියන්නේ. මේක අවුරුදු 7 කෙනාටත් තේරුම් ගන්න පුළුවන් දැක්මක්. ඕක ඈ හරියට හිතුවා. හරියට දැක්කොත්. හරි. කිසිම දෙයක් ඉගෙනගෙන නැති අකුරු කියවන්නවත් බැරි කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් දැක්මක් මේ ප්‍රඥාව කියන්නේ. ඒ හිතන්නේ බාහිරේ තියෙන ගහ ගැන. නේද? ඒකට ඒක හරියට අර දයන් අර බල්ලා අර වතුරේ ඉන්න බල්ලා කොහෙන්ද උතෙන්ට ආවේ? කොහේ ඉඳලාද ආවේ? මොන జాතියේ බල්ලෙක්ද? ඈ? දැන් අර දෘෂ්ටියෙන් කැඩෙයිද? වැරදි විශ්වාසයේ කැඩෙන්නේ. එතකොට අපි ওই ගහ මොන ඇටයක් හිටෝලද මේක හැදුනේ? ඕකේ මොන ගෙඩිද හැදෙන්නේ? අරෝ මේවා ওই ਬਾහිරේ ਬਾහිරෙන් ලෝකේ හොයන්න යනවා. අර තමයි බුදුහාමුදුරුව අර රෝහිතස්සට දේශනා කළේ ਬਾහිරෙන් හොයලා කවදාවත් ලෝකේ කෙලවර දකින්න බෑ. ওই ලෝකය තියෙන්නේ Taman තුලයි. ලෝකය Taman තුලින් දකින්න. මේ බඹයක් පමණ වූ ශරීරය තුලයි ලෝකේ තියෙන්නේ. හරි. රෝහිතස්සට දේශනා කරනවා එළියෙන් නෙමෙයි තමන් තුලින් හොයන්න. ඒ කියන්නේ මේ තමන්ගේ මනස තුලින් ඕක හොයන්න ඕනේ. දැන් මේ පොල් ගහ ඇති උනේ එළියේ නෙමෙයි මේ මනස තුල. ඇහැ නිසාගත්තු වර්ණ සටහන උදව් කරගෙන හිතේ ඇති උන ඕ හිත ගොඩකින් තමයි ඕ ගහගෙන අදහස් ටික කොහොම දුන්නේ. ඒ අදහස් ටික තමයි චේතනා ටික. ඒවා තමයි සංකාර කියන්නේ. වයින් හදපු සංස්කාර ලෝකයක් මේ තියෙන. අපිට ඒ අවබෝධය නෑ. අපි හිතන්නේ එළියේ තියෙන සතර මහා ධාතු ඒ වයින් හැදිච්ච ලෝකය. ඒ ලෝකෙ නම් කවදාවත් නිරෝධ කරන්න බෑ. සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන එළියේ තියෙන ලෝකෙ නිරෝධ කරන්න බෑ. නැත්නම් කෙනෙක් රහත් වෙනකොටම ලෝක විනාශයක් වෙයි. ලෝක නිරෝධේ පරමාණු බෝම්බයක් ගැහුවා වගේ. එතකොට ලෝක විනාශයක් වෙනවා. හැබැයි බුදුහාඳුර කියන ලෝකෙ කෙලවර දකින්න දකින්නේ මේ හිත ඇතුලේ. මොකද හිත ඇතුලෙන් හදපු ලෝකයක් තියෙනවා. දැන් බල්ලා හැදුවේ හිත ඇතුලෙන් හදපු ලෝකයක් නේද? එළියේ තියෙනවා කියලා විශ්වාසකයි. අපිත් හිත ඇතුලෙන් හදන ලෝකේ එළියේ තියෙනවා කියලා විශ්වාස දෘෂ්ටිගත වෙලා ඉන්නේ. පළවෙනි දේ ඒ දෘෂ්ටිය කඩා ගන්නවා. ඒ දෘෂ්ටිය කඩා ගැනීමමයි ඇත්තටම සක්කාය දිට්ඨිය නැතිවීම කියන්නේ. මහා දෙයක් නෙවෙයි මේක. අභ්‍යන්තර බාහිර කියලා වෙන් කිරීම තුලමයි මම පිහිටන්නේ. බාහිරේ තියනා කියවන් අභ්‍යන්තරේ මං ඉන්නවා. මට අයිති දේවල් ටික තියෙනවා. මොනවද මට අයිති? ඇහ, කන, නාසය, දිව, ශරීරය, මනස. මට තමයි අභ්‍යන්තර ආයතන නැත්නම් අභ්‍යන්තර රූප කියන්නේ. නේද? ඔය ටික තියනකම් මම ඉන්නවා. මොනවා කළා? ඔය ටික තියෙන්නේ බාහිරේ තියනකම්. බාහිරේ තියෙන්නේ ඇයි? බාහිරේ මේ හිතේ හදන ටික එළියේ තියනවා කියලා විශ්වාස කරන තාක්කයි. මුලා කරන තාක්කයි. එතකොට මේ අවිද්‍යාව ඇත්ත ඇති ඇති නොදන්නකම යථාභූත ඥානෙ නැතිකම තමයි අවිද්‍යාව. ඒ නිසා එක එක જાති මුලාවලට අපිපත් වෙනවා. ලෝකේ ගැන අදහස් මුලාවන් වලටපත් වෙනවා. දෘෂ්ටිගත වෙනවා. එතකොට ওই දෘෂ්ටි කඩා ගැනීමට නම් නුවණ වඩන්න ඕන, ප්‍රඥාව වඩන්න ඕන. නුවණින් මේවා දකින්න පුරුදු වෙන්න ඕන. ඒක තමයි මේ ආර්ය මාර්ගය කියන්නේ. ඒ සඳහායි විදර්ශනය. ඉතාම වචන ගොඩක් කියෙව්වට විදර්ශනයක් වෙන්නේ නැහැ. ඔක ගැන අවබෝධයක් ඇතුව. ඒ හින්දා තමයි ඔය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බාසව සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ආසව, ආශ්‍රව ධර්ම. ඒවා තමයි අපේ මේ තියෙන එක එක જાතියේ කෙලෙස්. ඒවා කඩන්න නම් මේ දන්න දකින කෙනාටයි මේක කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට නෙවෙයි. ඥානතෝ පස්සතු. මේ මුලදිම කියන සබ්බාසව සූත්‍රය. මේ ආශ්‍රව නැති කිරීමක් දේශනා කරන්නේ ඥානතෝ පස්සතු කියන කෙනාටයි. එහෙම නොවන කෙනාට නෙවෙයි. දැනගෙන දකින කෙනාටයි ආශ්‍රව කඩන්න පුළුවන්. එකයි දැන් මේක ගැන ඉස්සෙල්ලා දැනගැනීමක් එන්න ඕන. දැනගැනීම ආවම තමයි දකින්න පුළුවන් වෙන්නේ. දකිනවා කියන්නේ තමන්ගේ නුවණින් දකින්න. ඉස්සෙල්ලා දැනගත්තා. දැන් ඔය අහලා දැනගත්තා. දැනගත්ත කෙනාටයි දකින්න පුළුවන් වෙන්නේ. ඥානතෝ පස්සත. එයාට තමයි මේ ආශ්‍රව දුරු කරන්න පුළුවන්. හරි. ලෝකයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. මොනවද දැනගන්න ඕන, දකින්න ඕන? බුදුදහම. බුදුදහම කියන්නේ මතක තියාගන්න අර වචන ගොඩ නෙවෙයි. මේකේ තියෙන මේ හරය. ඔව්. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? ඔතන මම වචන කිව්වේ නැතුවට ඔතන මේ පටිච්ච සමුප්පාදයමයි ওই තව විදිහකට දේශනා, ඒ කියන්නේ මේ සාකච්ඡා කළේ. මේ පටිච්ච සමුප්පන්න වුණ ලෝකයක් තියෙන හේතුන් නිසා හටගත්තු ලෝකයක්. හේතුන් නිරුද්ධ වෙනකොට මේ ලෝකේ නිරුද්ධයි. මේක තමයි පටිච්ච සමුප්පාද. සෝවාන් වෙන්නත් අවබෝධ කරගන්න කියන්නේ මේ හේතුන් නිසා හටගත්තු ලෝකේ හේතු නිරුද්ධ වෙනකොට නිරෝධ වෙනවා. යේ ධම්මා හේතුප්පව තේ සං හේතුන් තථාගතෝ. ඒක අහලා තමයි සෝවාන් වෙන්නේ. නැත්තම් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. හේතුන් නිසා හටගත්තු ලෝකේ හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධයි. දැන් ඕකාර මේ අඹ ඇටි අඹ ගහාව කියලා නිරුද්ධ කරන්න පුළුවන් එකක් නෙවෙයි. අතන අඹ ගහක් තියෙන ඕක අඹ ඇටයක් නිසා පැලුණේ කියලා ඒකත් එක්තරා විදිහක හේතුවක් තමයි. ඒ හේතුඵල කතාව නෙමෙයි මේ පටිච්ච සමුප්පාද කියන්නේ. ඔතන අඹ ගහක් පිහිටුවේ අපේ ආයතන මුල් කරගෙන. හරි. ඒ ඇහෙන් දැකලා හරි කණෙන් අහලා හරි අතින් අල්ලලා බලලා හරි ආයතන නිසා තමයි අපේ විඥානය දැනුවත් වුනේ අතන අඹ ගහක් තියෙනවා කියලා. එතකොට ඒ දැනුවත් වීම එන්න හේතු ප්‍රත්‍යයන් යෙදිලා තියෙනවා. ඒ හේතු ප්‍රත්‍ය නොයදුනා නම් එහෙම දැනුවත් වීමක් එන්නේ නැහැ. මේ ලෝකෙ පිහිටන්නේ. හරි. ඔන්න ඔය වගේ ධර්මතාවයක් තියෙනවා. ඉතින් මේක ඔය ඔක්කොම එක සැරේ අවබෝධ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා අර වෙන් කරගන්න මේ ඇහෙන් පෙන්නන ස්වභාවය එකක්, පවතින ස්වභාවය තව එකක්. ඔන්න ඔතනින් පටන් ගන්න. ඔව් ප්‍රඥාවන්තයා කිව්වට ප්‍රඥාව වඩන්න පුළුවන්. දැන් ප්‍රඥාව වැඩිීමේ හැකියාව තියෙනවා. අපි හැමෝටම තියෙනවා මේ හැකියාව. ඈ ඒක නැහැ කියලා හිතන්න එපා. අනේ මට ඌව තේරෙන්නේ නැහැ. එහෙම නොතේරෙන්නේ නැහැ. යන්තම් ඔය මොකද්ද එකක් පොඩි අදහසක් තියෙනවනේ නේද? ඒක ඇති ප්‍රඥාව වඩන. ඕක තව ටිකක් තව එක්කෙනෙක් එක්ක කතා කරන්න. ඒ කියන්නේ මෙතන ඉන්න එක්කෙනෙක්. ඔව් අහපු නැති කෙනෙක් එක්ක කතා කරලා හරියන්නේ නැහැ. නේද? ඕක දැන් හිතන දේ තව සාකච්ඡා කරන්න. ඊළඟට ධර්මයකත් බලන්න පුළුවන්. මේක ධර්මයට ගැළපෙනවද? හරි. එකයි කියන්නේ නුවණැත්තන් එක්ක සාකච්ඡා කරන්න ධර්ම විනයට ගැළපෙනවද බලන්න. ওই විදිහට තමයි බලන්න තියෙන්නේ ධර්මයේ බුදුදහම මොකද්ද කියලා. හරි. එතුව කවුරුවත් කියන එකක් අන්දව පිළි අරන් ඕක මන්තරේ වගේ කියා කියා ඉඳලා දකින්න පුළුවන් දෙයක් නෙවෙයි බුදුදහම. ඒක තියෙන්නේ අවබෝධයක් ගන්න. ප්‍රඥාවෙන්ම දකින්න ඕන දෙයක්. එතකොට අපේ සමාධිය උදව් වෙන්නේ ඔන්න ඔය ප්‍රඥාව වඩන්න. සමාධියක් වඩන කෙනාට ඕක වඩා ගන්න පුළුවන්. අමාරුවක් නෑ. මතක තියාගන්න මේක මේ ගැඹුරු දෙයක් වුණාට ඔය දේ ගැන යන්තම් දැකීමක් ආවත් ඒකත් මහා ලොකු දෙයක්. බුදුදහමෙන් ගන්න ප්‍රයෝජනයක් වෙනවා. හරි. ආර්ය මාර්ගයට වැටෙන්න උදව් වෙන දැක්මක් වෙනවා. සෝවාන් මාර්ගයට වැටෙන්න. මාර්ගයට වැටුණොත් ආයේ අපාගත වෙන්නේ නැහැ. ඔන්න සතර අපාගත නොවී ඉන්න නම් කරන්න තියෙන දේ. පින් කර කර හිටියට නම් සමහර විට දිව්‍ය ලෝක යන්න පුළුවන් වෙයි. ඒ ගියත් ඉතින් ආයේ සතර අපාගත වීමෙන් මිදිලා නැහැ. මේක තේරුම් ගත්තොත් පින් කළත් නැතත් ප්‍රශ්නයක් නැහැ. සතර අපාගත වෙන්නේ නැන්නේ. මේ ලෝකෝත්තර දැක්ම නැත්තම් සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. සම්මා දිට්ඨිය ඇති වුණොත් බය වෙන්න දෙයක් නැහැ. අවබෝධෙම නෙමෙයි. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙම නෙමෙයි. මෙහෙම දෙයක් මෙතන වෙන්නේ කියන අන්න ඒ දැක්ම આવුත්. එතකට තමයි මේ බුදුදහම ගැන ඔන්න අචල ශ්‍රද්ධාව එන දවස.
අහන බණව අහන මේ අහතරන් බණ වලින් අපිට බැහැ දෙයක් නැහැ. දැන් ඉතින් සා කවුරුන් නම් කිව්වා විසුද්ධි මාර්ගය. විසුද්ධි සප්ත විසුද්ධි කියන කිව්වේ ඉතින් ඒ සප්ත විසුද්ධි කියන කිව්වේ සීල විසුද්ධියට